ඇයි පිංහතුනි කවුරුත් සාඩුකාරයක් දෙන්න. සමන්තාචකවාලේසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කඩං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ පරියාත් ශාසනයේ ධම්මපරියාය පිළිබඳව වූ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය ඊයේ දේශනා කරන්නට යෙදුණ කරුණු පහදා දෙන්නට යෙදුණ ආනපාන සති සමාධියෙහි ප්‍රායෝගිකව යෙදෙන්න නම් සේවිතබ්බා සේවිතබ්බා ධර්මතාවය තේරුම් ගන්න ඕන. පාහන් කියන පිරිසිදු තත්ත්වයට හිත පත් කරගන්න. සිත පිරිසිදු කරගන්න කිලුටු දේ ප්‍රහාණය කරන්න ඕන. ඒ වෙනුවට එතනට පිරිසිදු වන දේ පිරිසිදු දේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභාදී සමෝහ ඇතුළට ගන්නු. ඒ ඊයේ ඒ ආනපාන සති සමාධියට අදාළ ධම්මපරියාය විග්‍රහ කළා. අද බලාපොරොත්තු වෙන්නේ මේ ආනපාන සති සමාධියේ ටිකටම පිහිටා හිටීමෙන් පිහිටා කටයුතු කිරීමේදී මේ සුතවත් අරිය ශ්‍රාවකයෙක් වුණාම අර සබ්බ ආසව සංවර පරියාය. එනිසා බුදුහාමුදුරුව දේශනා කරපු පරියාප්ති ධර්මයේ තුන්වෙනි පියවර තමා මේ සබ්බ ආසව ප්‍රහාණය කරන සංවර පරියාය විග්‍රහ කිරීම. ඉතින් ඒක නිසා අද බලාපොරොත්තු වෙනවා සබ්බාසව සූත්‍රය පිළිබඳව කරුණු කීපයක් විග්‍රහ කරන්නට. මේ සූත්‍රයත් සබ්බාසව සූත්‍රයත් එමනම් මේ සබ්බාසව සංවර පරියායත් බුදුහාමුදුරුව කල්පනා කරලම මේ ශාසනය මතු ශාසනය මේ නිවන් දකින මාර්ගය පවත්වාගෙන යෑමට ශාසනය කියන්නේ මේ අනුශාසනය. අනු කියන්නේ අලුතෙන් මේ ශාසනය උපද්දවලා ඒ ශාසනය පවත්වාගෙන යෑම තමා ශාසනය. ශාසනය තමා මේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ ශාසනය. ඉතින් ඒක නිසා මේ පරියාප්ති ශාසනය නැති වුණ කලක ප්‍රතිපත්ති ප්‍රතිවේද පවතින්නට පුළුවන්කමක් නැහැ. පරියාප්ති ශාසනයේ වචන ටික තිබුණාට පදවැල් තිබුණාට ප්‍රායෝගිකව මේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ තේරුම් නොගත්තොත් පරියාප්ති ශාසනය විකෘති වෙනවා, අභාවිත යනවා, අවභාවිතයට යනවා. එහෙම වුණොත් ප්‍රතිපත්තිය පිළිෙන්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රතිවේද කරන්න බෑ මාර්ග ඵල. ඉතින් ඒක නිසා මේ ත්‍රිවිධ ශාසනයම රැකින්නේ පරියාප්ති ශාසනය තිබුණත් නිවැරදිව තේරුම් ගත්තොත් පමණයි. එනිසා මේ පරියාප්ති ශාසනයට අයිති වෙන ඉතාම වැදගත් සූත්‍රයක් තමා මේ සබ්බ ආසව සංවර පරියාය දේශනා කරපු පරියාප්ති දේශනය. මේකත් බුදුහාමුදුරුව ඒ සියලු භික්කූන් භික්කු කියන්නේ සිව් වනක් පිරිසම භවක්ඛය කරන්නට ඇප කැප වෙලා කටයුතු කළ මහණ මෙහෙණ උපාසක උපාසිකා සිව් අනක් පිරිසම භික්ඛූ කියන නමින් ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒක නිසා මේ අද පරිවර්තනය කරනන්ටේ බුදුහාමුදුරුව සියලුම ධර්ම දේශනා කළේ භික්‍ෂූන්ට කියලා එහෙම එකක් නෑ. භික්කු කියන්නේ බව කය කරන්නට ඇප කැප වෙලා කටයුතු කළ මහන මෙහෙන උපාසක උපාසිකා, එමනම් භික්කු භික්කුණී උපාසක උපාසිකා සිවනක් පිරිසම තමා භික්කු. එමිසක් මේ මහන විත්‍යය භික්‍ෂූන් වහන්සේලා පමණක් නෙමේ. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා, සබ්බාසව සංවර පරියායන් වෝ භික්කවේ දෙසිස්සාමි, තං සුනාත සාදුකං මනසිකරෝට බාසිස්සාමි. මේ පරියක්ෂාසනය දේශනා කර හැම තැනකම බුදුහාමුදුරුවෝ ආරම්භයේදීම පළමු කොටම මේ වාක්‍ය කියලා තියෙනවා, තං සුනාත. මේක හොඳින් අහගන්න, ශ්‍රවණය කරන්න. සාදුකං මනසිකරෝට, මේක ධාරණය කරගෙන මේ මාර්ගය පිළිවෙත හොඳට තේරුම් අරගන්න, අවධානය කරගන්න. ඒ වගේම බාසිච්ඡාමීටි භාවිතයට ගන්න. ඉතින් ඒක නිසා ඒ පරියප්ති ධර්මයේ දේශනා කර සූත්‍ර ධර්ම සියල්ලෙම අනිවාර්යයෙන්ම ආරම්භයේදීම තියෙනවා, තං සුනාත සාදුකං මනසිකරෝට බාසිච්ඡාමීටි කියන එක. එයන්ම භික්ඛූන් එතන හිටිය සිවණක් පිරිසම එවං බන්තේ කියලා මේක අහන්න සැරසුණා. බුදුහාමුදුරුව ඉතා ගැඹුරු ප්‍රකාශයක් මෙතෙන්දි කරනවා. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතු. දහම් දැනුමක් නොලැබූ, දහම් ඇස පහදා නොගත්, දහම් දැක්ම තුළින් දැනුම තුළින් දැක්මක් ලබා නොගත් කෙනෙකුට ආසව කය කිරීමේ ක්‍රමයක් තේරුම් ගත නොහැක. නො අජානතෝ නො අපස්සතෝ. දහම් දැනුමක් නැති, දහම තුළින් දහම් ඇස පහදවා නොගත්, දහම් දැක්මක් නැති කෙනෙකුට ආසව කය කළ නොහැක. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය සුතමේ ඥානයෙන් ශ්‍රවණය කළොත් විතරයි අර සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය ලැබෙන්නේ. සෝතාවදානී සුතමේ පඤ්ඤා නැතුව ඒක ප්‍රඥාවක්. ප්‍රඥාවයි මූලික. ඒ ප්‍රඥාව නැතුව සංවරත්තේන පඤ්ඤා අර සීලමේ ඥානය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකයි මං ප්‍රකාශ කළේ, මේ බුදුහාමුදුරුව දේශනා කරපු කරන ධර්මය නිවැරදිව අහලා පමණයි සෝතාපට්ටි මාර්ගයෙන් ඵලයට එන්න පුළුවන් වෙන්නේ. ඒ බුද්ධ දේශනාව බව උදුරා දමන ක්‍රමය තේරුම් නොගත්ත කෙනෙකුට, මේ සුත්තමේ ඥානය නොලැබුණු කෙනෙකුට, පරතෝගෝෂික ප්‍රත්‍ය නොලැබුණු කෙනෙකුට සම්මාදිටියට පත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකයි බුදුහාමුදුරුව කිව්වේ. ඊට පස්සේ බුදුහාමුදුරුව කියනවා, කිංජ භික්කවේ ජානතෝ කිංජ පස්සතෝ. මේ කොහොමද මේ ජානතෝ කියන්නේ දැනුම, පස්සතෝ කියන්නේ දැක්ම. මේ දැනුම සහ දැක්ම තුළින් කොයි ආකාරයටද ආසවානං කයං වදා, ආසව කය කරන්නේ. එතෙන්දි බුදුහාමුදුරුව කියනවා, යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං, දෙපැත්ත දෝතාවේ. මේ සුතමේ ඥානය ලබලා, මේ ධර්මය අහලා, මේ සෝතාවදානී පඤ්ඤා සුතම ඥානය ලබලා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් කියන දෙකේ වෙනස, මේ දෙක දෙපැත්ත තේරුම් ගන්න, දුවතාවය තේරුම් ගන්නට. එහෙම යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දෙකම නොදන්නා කෙනෙක් පෘථග්ජන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කටයුතු කරන්නේ තමන් කරන කියන හිතන දේ කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන එක ඒ පුද්ගලයාම දන්නේ නැහැ. ඒ පුද්ගලයාට උරුම වෙන ඵල විපාක, පටිසන්ධින ප්‍රතිවිපාක උරුම වෙන දේ දන්නේ දකින්නේ නැහැ. ඒ නිසා නිතරම යෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා අයෝනිසෝ මනසිකාරය කියන එකත් පිළිබඳව දෙකම පැහැදිලිව පිරිසිදුව තේරුම් ගන්න ඕන, දැක ගන්න ඕන, දැනගන්න ඕන. ඊළඟට අයෝනිසෝ භික්කවේ මනසිකාරෝතෝ, අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා අනුපන්නාවචේවා ආසවා උප්පජ්ජන්ත. නූපන් ආසව අනුසය හැටියට අර තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය අලුතෙන් උපද්දවා ගන්නවා. එහෙම අලුතෙන් උපද්දවා ගන්නෙ අයෝනිසෝ මනසිකාරය නිසාමයි. යම් කිසි කෙනෙක් ඒ උපන්නවා අනුපන්නවා ආසව උප්පජ්ජන්ති, උපන්නවා ආසව පවඩ්ඩන්ති, වඩා වර්ධනය වෙනවා. ඒ නිසා නූපන් ආසව අනුසය හැටියට අලුතෙන් උපදිනවා, උපන් ආසව ආසය හැටියට වඩා වර්ධනය වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ යෝනිසෝච මනසිකා යෝනිසෝච කෝ භික්කවේ මනසිකාරෝතෝ, යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා උපදින්නට එන අනුසය අනුපන්නාචේ වාසව න උපජ්ජන්ති. අනුසය උප්පද්දවන්නේ නැහැ, අනුපාද වශයෙන්ම නිරෝධ කරනවා. ඒ වගේම උපන් අතීතයේ උපන් ආසව පහියන්ත ප්‍රහාණය කෙරෙනවා, ප්‍රහාණය වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා. දැන් බුදුහාමුදුරුව මේ ප්‍රකාශය දිගටම ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කළ තමාර ආසව ප්‍රහාණය කරන පියවරහට ආසවා දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අධිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනීය පහතබ්බා දේශනා. දැන් මේ පළවෙනි ඡේදයේ ඔය කියලා තියෙන දේ, ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානංකයන් වදාමි, නෝ අජානතෝ නෝ අපස්සතෝ, කිංච භික්කවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානංකයන් වදාමි, යෝනිසෝච මනසිකාරං අයෝනිසෝ මනසිකාරං. ඒ වගේම අයෝනිසෝ භික්කවේ මනසිකාරෝතෝ අනුපන්නාවචේ ආසව උප්පජ්ජන්ති, උප්පන්නෝ ආසව පවඩ්ඩන්ති, යෝනිසෝචකෝ භික්කවේ අමනසිකාර මනසිකාරෝතෝ අනුපන්නාවචේ ආසව න උප්පජ්ජන්ති, උප්පන්නෝ ආසව පහියන්ති. මේ ප්‍රකාශය දැන් අපිට මේ බුදුහාමුදුරුව දේශනා කරපු ප්‍රකාශය මේක ඇතුළේ තියෙන්නේ අර සෝතාපට්ටි අංග හතර. මොකද සෝතාපට්ටි අංග හතර කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම, ධම්මානුධම්ම පටිප. මේ හතරමයි මෙතන මේ වෙන වචන වලින් වෙන පද වලින් වෙන විදිහකට ඉදිරිපත් කරලා තියෙන්නේ. බොහොම ලස්සනට මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හතර කියන්නේ නැතුව ඒ හතරම තමා මේ කියලා තියෙන්නේ. දැන් ඔය ජානතෝ අහම් පස්සතෝ ආසවානංකයන් වදා, මේක තමා අර කල්යාණ මිත්‍ර සම්පත්තියත් පරම පවිත්‍ර සීසත් ධර්ම ශ්‍රවණයත්. ඒක නැතුව බෑ කියලා. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය, ඊට පස්සේ ධම්මානුධම්ම පටිපදාව තමා අර යෝනිසෝ චකෝ භික්කවේ මනසිකාරෝතෝ අනුපන්නාචේ වාසව න උපජ්ජන්ති, උපන්ව ආසව පහියන්ති. මේක තමා ධම්මේසු ධම්මානු පටිපදා. එනිසා මේ සෝතාපට්ටි අංග හතරයි හොඳට තේරුම් ගන්න ඕන. මෙතන මේ වෙන වචන වලින් වචන ටිකකින් බුදුහාමුදුරුව මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන බොහොම ක්‍රමානුකූලයි. යම් කිසි කෙනෙකුට දහම නොආසහ දහම් ඇස පාදා නොගෙන මේ යෝනිසෝ මනසිකාරණයෙන් කටයුතු කරන්න බෑ. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකර ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න බෑ. මේ සෝතාපට්ටි අංග හතරම මෙතන ඉතා පැහැදිලිව වෙන වචන වලින් බුදුහාමුදුරුව ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට මේ පිළිබඳව ප්‍රකාශ කරලා ඊළඟට බුදුහාමුදුරුව බොහොම අනුක්‍රමික අනුපුබ්බංගම පිළිවෙලක් විග්‍රහ කරනවා. මේ ආසව ප්‍රහාණය කරන්න පළමු එක අට්ටි ආසවා දස්සනා පහතම, දැක්ම දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන් ප්‍රහාණය කළ යුතු කළ හැකි ආසව පළවෙනි වචනේ. පළවෙනි පියවර. ආසවා දස්සනා පහත දසනීන පහතබා කිව්වෙත් දසනීන සම්පන්නෝ කිව්වෙත් දසනියානන් සංවේජනයානන් කිව්වෙත් සම්මා දිට්ඨිය කිව්වෙත් මේ සියලු දේ වචනවලින් කිව්වේ දසනා පහතබා. ඒ දැක්ම පිරිසිදු කර ගැනීමෙන් ආසව කොටසක් දිට්ඨියාසව විචිකිච්ඡා දිට්ඨිය අනුසය විචිකිච්ඡා අනුසය ප්‍රහාණය වෙනවා. ඊළඟට අත්ති ආසවා සංවරා පහතබ්බා. අත්ති ආසවා සංවරා පහතබ්බා ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාටිමොක සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරයෙන් සංවරා පහතබ්බා. අත්ති ආසවා පටිසේවනා පහතබ්බා. අර ණය නොවී සිව්පසේ පරිහරණය කිරීම තම පටිසංකා යෝනිසෝ මනසිකාරය තම අත්‍යාසවා පටිසේවනා පහතබ්බා. ඒ ඔක්කොම විස්තර කරනවා පස්සේ. ඊට පස්සේ අත්‍යාසවා අධිවාසනා පහතබ්බා, අත්‍යාසවා පරිවජ්ජනා පහතබ්බා, අත්‍යාසවා විනෝදනා පහතබ්බා, අවසාන වශයෙන් ආසවා භාවනා පහතබ්බා. දැන් මේක අනුක්‍රමික පිළිවෙලක්, අනුපූරක පිළිවෙලක්. දැන් මෙතන කවුරු හරි මේ භාවනාව භාවනීය පහතබ්බා කරනවා නම් දස්සනේන පහතබ්බා නොකර සංවරා පහතබ්බා නොකර ඒ පුද්ගලයාට අනාර්ය ධ්‍යාන මිසක මගඵල ලැබෙන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්නේ නැහැ. මේ පිළිවෙල, මේ අනුක්‍රමික පිළිවෙල කැඩෙනවා නම්, කඩනවා නම්, වෙනස් කරනවා නම් එතන මගඵල නිවන ලබන්න බෑ. ඒ නිසා පළමු කොටම මේ දස්සනීන පහතබ්බා දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගත යුතුමයි. මේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගත හැක්කේ බණ අහලාමයි. කලු නසන ධර්මය කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබලාමයි. පරම පවිත්‍ර සිද්ධාත් ධර්මය ශ්‍රවණයෙන්මයි. දහම් ඇස පාදා ගැනීමෙන්මයි. චක්කුකරණී වීමෙන් මිසක ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති වෙන්න බෑ. එනිසා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු දේමයි මෙතන මේ වෙන වචන ටිකකින් විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා චක්කුන් උදපාදි වෙන්නෙම මේ ධර්මය ශ්‍රවණය කරලා. ජානතෝ පස්සතෝ. ඒකනම් ඒකයි කිව්වේ අර යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. එනිසා යම් කිසි කෙනෙක් මේ හේතුඵල ධර්මය නිවැරදිව අහගන්නේ නැත්නම් ණය විනයට බහගලපා බැලීම නිවැරදිව දැනගත්තේ නැත්නම්, දැකගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා දැන් බලන්න අද මේ ලංකාවේ බුද්ධාගමේ කියන මේක සම්පූර්ණයෙන්ම කණපිට ගහලා සියලුම තැන්වල භාවනීය පහතබ්බා කියන අවසාන පියවර මිසක දසනීන පහතබ්බා කියන පළවෙනි පියවර පිළිබඳව කිසිම කෙනෙක් අවධානයක් නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ අනුපුබ්බංගම අනුපූරක ක්‍රියාපිළිවෙල සම්පූර්ණයෙන්ම අර ඔය භාවනා මධ්‍යස්ථාන සියල්ලෙම මෙතන මේ ඉන්න බොහෝ දෙනෙක් ගිහිල්ලා ඇති. ගිය ගමම්ම කිසිසේත්ම මේ අර දැක්ම දෘෂ්ටිය ආකල්පය වෙනස් කරන්න, මේ දහම් ඇස පාදවන්න කටයුතු කිරීමක් නෙමේ කරන්නේ. ගිය ගමම්ම හුස්ම ගැනීම පිට කිරීම, එක්කෝ බඩ පිම්බීම හැකිලීම, එක්කෝ ඔය පට විකසින ආපෝ කසින කසින පිරියම් කිරීමක් දෙනවා. අවසාන පියවර මිසක පළවෙනි පියවර නෙමේ. ඉතින් ඒක නිසා පළවෙනි පියවර විය යුත්තේ කෙනෙකුගේ දහම් ඇස විවුර්ත කිරීම. චක්කුන් උදපාදි, චක්කු කරණි. ඒ මිසක් භාවනා කරන්නට මේ පටන් ගත්තොත් මේ දහම් ඇස විවර කර නොගෙන දහම් ඇස පහදා නොගෙන ඒ පුද්ගලයා අසුතුවත් පෘථග්ජන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාටත් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි අනාර්ය ධ්‍යාන, හැබැයි අර අක්කනාසමය සූත්‍රයේ දේශනා කරපු අර බ්‍රහ්මජාලය සූත්‍රයේ දේශනා කරපු දැලටයි අහුවෙන්. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මගඵල ලබන්නට නම් කෙනෙක් භාවනා කරන්නට ඕන අර දස්සනා පහටබ්බා කිරීමෙන් පසුව පමණක්මයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ බුදුහාමුදුරුව දේශනා කරපු අනුපූරක අනුපිළිවෙල යම් කිසි කෙනෙක් වෙනස් කරනවා නම් එතෙන්දි ධර්මය විකෘති කිරීමක් වෙනවා. ඒ නිසා භාවනාවක් කරනවා නම් යම් කෙනෙක් මේ දැක්ම පිරිසිදු කරගත්තට පස්සේ ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අනුව දසනා පහතබ්බා පළවෙනි එක, සංවරා පහතබ්බා දෙවෙනි පියවර, පටිසේවනා පහතබ්බා තුන්වෙනි පියවර, අදිවාසනා පහතබ්බා හතරවෙනි පියවර, පරිවර්ජනා පහතබ්බා පහ, විනෝදනා පහතබ්බා හයවෙනි පියවර, අවසාන පියවරයි භාවනා පහතබ්බා පළවෙනි එක හෝ දෙවෙනි එක තුන්වෙනි හතරවෙනි එකත් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ භාවනාවක් කරලා ධ්‍යාන ලබන්න නම් පුළුවන්, අභිඥා ලබන්නත් පුළුවන්, චේතෝ විමුක්තිය ලබන්නත් පුළුවන්. ඔය දස්සනේ පහතබ්බා සංවරයෙන් පහතබ්බා වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය නම් ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න නෙමෙයි, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය පූර්ණ කරගෙන මගඵල ලබන්න. මගඵල ලබන්න නම් මේ පිළිවෙල, මේ ප්‍රතිපදාව නිවැරදිව පළවෙනි එකෙන් පටන් ගන්න ඕන, අවසාන එකෙන් පටන් අරගත්තට හරියන්නේ නැහැ. ඊළඟට මේ පියවරහත බුදුහාමුදුරුව ක්‍රමානුකූලව එකින් එක එකින් එක විග්‍රහ කරනවා. දැන් මේ විග්‍රහයෙත් මේ සබ්බාසව සූත්‍රයේ මේ දසනා පහතබ්බා කියන එක තමා 50%ක් වැදගත් වෙන්නේ. මේක නැතුව ඉදිරියට යන්න බෑ. දැන් මේ විග්‍රහයේ මේ සූත්‍රයේ මේ දසනේන පහතබ්බා කරන්න සියලු කරුණු විග්‍රහ කරනවා. දෙපැත්ත දෙතාවයක් විග්‍රහ කරනවා. අසුතවත් පෘථග්ජන පුද්ගලයා සහ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දෘෂ්ටිය, මේ දෙකම සියලු දේ විග්‍රහ කරනවා. දෙපැත්තක් විග්‍රහ කරනවා. මේකට මේ සූත්‍රයේ අර වචන පදවැල් වලින් භාගයක්ම වැය කරලා තියෙන්නේ මේ දස්සනේන පහතබ්බා. ඒක ඒ තරම් වැදගත්. අනික් ඒවට පේළු දෙකයි තුනයි විග්‍රහ කරලා තියෙන්නේ. අනික් සියලු දෙයකට පිටු දෙකක්වත් නැහැ. මේ මේ දස්සනේන පහතබ්බා විග්‍රහ කරන්න පිටු හතරක් විතර වැය කරලා තියෙනවා. මේකෙන්ම තේරෙනවා මේකේ තියෙන වැදගත්කම. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඊගාවට එකින් එක අරගෙන විග්‍රහ කරනවා. ඉද බික්කවේ අසුතවා පුතුජනු අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසීකරණීය ධම්මේ නප්පජානාති අමනසීකරණීය ධම්මේ නප්පජානාති. අර පජානාති කියන වචනේ විරුද්ධ වචනේ තමා නප්පජානාති. ඒ නිසා ඒ පුද්ගලයාට අර පජානාති කියන ප්‍රජනනය තමන් තුළ ඇතිවන වෙනස දැනගන්නට ලැබෙන්නේ නැහැ අසුතවත් පෘථග්ජන පුද්ගලයාට. මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයා කියන්නේ අරිය දහම් නොඇසූ, අරිය දහම් අසා දහම් ඇස නොපැහැදුණු, අරිය දහම තේරුම් නොගත්, අරිය දහමේ හැසිරෙන්නට නොදත් පුද්ගලයා අසුතවත් පෝතුජනික පුද්ගලයා. පෝතු ජනික කිව්වේ පොතු ජනිත කරවන පුද්ගලයා. පොතු තුන තමයි අර රාගමල, ද්වේෂමල, මෝහමල. එමනන්න රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර තමන්ම උපද්දවා ගන්නවා. තමන්ම නිර්මාණය කර ගන්නවා, හදා ගන්නවා. තමන්ම හදාගත්ත රාගමල, ද්වේෂමල, මෝහමල නිසා තමන්ගේ මනින්ද්‍රිය, මනස වහ ගන්නවා, මුට්ට වෙනවා. ඒ නිසා අර දුප්පඤ්ඤාස පුද්ගලයෙක් බවට පත් වෙනවා. අඥාන පුද්ගලයෙක්, නොදන්නා පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නොදන්නා පුද්ගලයාගේ දැක්ම මේ ලෝකේ පාටගෙන යන්න අවශ්‍ය ප්‍රිය අප්‍රිය විතරයි ඒ පුද්ගලයාට මනින්න පුළුවන් මිම්ම කෝඩුව මාන්නේ. ඒ නිසා අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න දන්නෙත් නැහැ. අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඒකයි කිව්වේ මනසිකරණීය ධම්මේ නප්පජානාති, අමනසිකරණීය ධම්මේ නප්පජානාති. සෝ ඒ නිසාම මනසිකරණීය ධම්මේ අප්පජානත්තු, අමනසිකරණීය ධම්මේ අප්පජානත්තු. එතකොට ඒ පුද්ගලයාට අල්පයක්වත් ඡේදයක්වත් මේ පජානාති කියන එක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව යේ එවන් පුද්ගලයා න මනසීකරණීය ආතේ ධම්මේ මනසීකරොත්, මෙනෙහි කළ යුතු ධම්ම මෙනෙහි කරන්නට ඕන වෙලාවේදී මෙනෙහි කරන්නේ නැහැ. ඒ ධම්ම මනසීකරණීය ආතේ ධම්මේ න අර මෙනෙහි නොකළ යුතු ධම්ම මෙනෙහි කළ යුතු අවස්ථාවේ මෙනෙහි කරනවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ තියෙන මිම්ම ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. ප්‍රිය දෙයට ඇලීම නිසා රාගය උපදිනවා, තණ්හාව උපදිනවා. අප්‍රිය දෙයට ගැටීම නිසා ද්වේෂය උපදිනවා, පටුකය උපදිනවා. ඒ අනුව ඒ පුද්ගලයා පෘථග්ජන පුද්ගලයෙක්, අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට දහම් දැනුමක් නැහැ, දහම් මැස පැහැදිලා නැහැ, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ, ධම්මානු ධම්ම පටිපදාවක් දන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ හැසිරෙන්න දන්නේ. ඒ නිසා පැවැත්ම තුළ අතරමං වූ, අසරණ වූ, දුක් නිර්මාණය කරගන්න පුද්ගලයෙක් බවටම පත් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා මෙන්න මේ ආකාරයට ධම්මාන මනසිකරණියා ඒ ධම්මේ මනසිකරෝති. ඒ අනුව යස්ස භික්කවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නාව චේවා අනුප්පන්නාව කාමාසවා උප්පජ්ජಂತಿ උප්පන්නව කාමාසව පාඩ්ඩන්ති. අනුප්පන්නව භවසව උපජ්ජති උප්පන්නව භවසව පාඩ්ඩති. අනුප්පන්නව අවිජ්ජාසව උපජ්ජති උප්පන්නව අවිජ්ජාසව පාඩ්ඩති. ඉමේ ධම්මාන මනසීකරණීයය ඒ ධම්මේ මනසීකරොත්. මෙනෙහි නොකළ යුතු ධම්මයි ඒ පුද්ගලයා මෙනෙහි කරන්නේ. ඒ අනුව ඒ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය අපිරිසිදුයි. ඒ දෘෂ්ටිය අපිරිසිදු නිසා, ඒ දෘෂ්ටිය දෘෂ්ටිගත වූ නිසා ඒ පුද්ගලයා කාමාසව, භවාසව, අවිද්‍යාසව අනුසය හැටියට, තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය තුනයි උපදින්නේ. කාමාසව නිසා තමා තණ්හා අනුසය, භවාසව නිසා තමා පටිඝා අනුසය, අවිද්‍යාසව නිසා තමා අවිද්‍යා අනුසය. මේ අනුසය තුන උපද්වා ගන්නවා. ඒ වගේම උපන් අනුසය නිසා ආසය වඩා වර්ධනය වෙනවා. දැන් මේ මෙතන ආසව වර්ග හතරෙන් තුනයි තියෙන්නේ, එකක් නැහැ. මොකද්ද නැති එක? ditta asava නැහැ. ඇයි නැත්තේ? මේ විග්‍රහ කරන්නේ දසනේන පහතබ්බා කියන්නේ මොකද? ditthi anusaya නැති කර ගැනීමේ මාර්ගය. ඉතින් ඒක නිසා පළමුවෙන් මේ කාමාසව, භවාසව, ditta අවිජ්ජාසව අයින් කරන්න කෙනෙකුට බෑ. ditthi anusaya ditta asava අයින් නොකරගෙන මේ ditthi anusaya නිසා අර තව anusayak අර sakkāya ditthi කියන එකේ තියෙනවා. විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන එක. ඒ අනුව මේ anusaya ditthi anusaya විචිකිච්ඡා anusaya දෙකම මෙතන නැහැ. මේ දෙකම තමයි දසනේන පහතබ්බා කීවෙන් ඉවත් වෙන්නේ. මේ දෙක ඉවත් කරන තාක්කල් ඒ පුද්ගලයාට මේ අනුසය ආසය පිළිබඳව දැනීමක් තේරුමක් ඇත්ති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මාදිට්ඨියට පත් වෙන්නේ නැහැ. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්නේ නැහැ. සම්මදක්ඛාතා කියන එක தත්වය තේරුම් ගන්න බෑ. ඒ නිසා සම්මාදිට්ඨියට පත්වීමක් නැහැ. මේ ඒ පෘථග්ජන පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයා පිළිබඳව තවදුරටත් විග්‍රහ කරනවා. ඒ පුද්ගලයා මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකරන, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන පුද්ගලයෙක්. ඒ නිසා එකාමාසව භවසව අවිද්‍යාසව ඒ පුද්ගලයා තුළ අලුතෙන් උපදිනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ගැන, මේ අසුතවත් පෘථග් යන පුද්ගලයා ගැන නැවත තවත් විග්‍රහයක් කරනවා. තස්ස මනසීකරණීයානන් ධම්මානං මනසිකාරා, මනසීකරණීයානන් ධම්මානං අමනසිකාරා, අනුප්පන්නාචේ වාසවා උප්පජ්ජಂತಿ, උප්පන්න වාසවා පරි, නූපන් අනුසය අලුතෙන් ආසය අනුසය හැටියට උපදිනවා, උපන් ආසව වඩා වර්ධනය වෙනවා. සෝ එවන් පුද්ගලයා, සෝ එවන් අයෝනිසෝ මනසිකාරී කරෝති, එවන් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාගේ දැක්ම පිළිබඳ විග්‍රහ කරනවා. අහෝසින්නුකෝ අහං අතීතමද්දානං, නනුකෝ අහෝසින් අතීතමද්දානං, කිංනුකෝ අහෝසින් අතීතමද්දානං, කතන්නුකෝ අහෝසින් අතීතමද්දානං, කිං උත්වාකින් අහෝසිනුකෝ අහං අතීතමද්දානං. මම අතීතේ කවුරු වෙලා හිටියද, කොහේ හිටියද, කොහේ ඉඳන් ආවද, මේ පුද්ගලයා අතීතයේ තුල දෘෂ්ටිගත වෙච්ච, අතීතයේ දෘෂ්ටිවලින් පටලැවිච්ච, ගැට ගහගත්ත, අතරමං වෙච්ච, අතීතයේ තුල අතරමං වෙච්ච පුද්ගලයෙක්. ඒකයි අර අතීත මද්දානම් කිව්වේ. ඒ නිසා අතීතයේ මම කවුරුලා හිටියද, කොහේ හිටියද, කොහෙන් ආවද, කුමක් වෙයිද, කුමක් වුණාද කියලා අතීතයේ තුල අතරමං වෙච්ච පුද්ගලයෙක්, දෘෂ්ටිගත වෙච්ච අසුතවත් පෘථග්ජන පුද්ගලයා. ඒ වගේම ඒ පුද්ගලයාටම හෝ තවත් පුද්ගලයෙකුට හෝ ඒ පුද්ගලයාට හෝ ඊළඟට දෙවැනි අවස්ථාව, භවිෂාමිනුකෝ අහං අනාගතමද්දානං, නනුකෝ භවිෂාමි අනාගතමද්දානං, කිංනුකෝ භවිෂාමි අනාගතමද්දානං, කතන්නුකෝ භවිෂාමි අනාගතමද්දානං, කිං උත්වා කිං භවිෂාමිනුකෝ අහං අනාගත මද්දානං. මම අනාගතේ කොහේ අයිද, කොතන ඉපදෙයිද, කවුරු වෙයිද, දිව්‍යලෝක යනවද, අපායෙන් බේරෙන්නේ කොහොමද, මේ ආකාරයට අනාගතය තුළ දෘෂ්ටිගත වෙලා අතරමං වෙච්ච, අනාගතයම පිළිබඳව හිතන්නෙක් බවට පත්වෙච්ච පුද්ගලයෙක්. ඒ පුද්ගලයා දෘෂ්ටිගත වූ පුද්ගලයෙක්. තුන්වෙනි පුද්ගලයා මේ ගති, තුන්වෙනි ගතිය, අහන්නු කෝස්මි, නොනු කෝස්මි, කින්නු කෝස්මි, කතන්නු කෝස්මි, අයන්නුකෝ සත්, අයන්නු කෝ සත්තෝ කුටෝ ආගතෝ සෝ කුහිංගාමි භවිෂාමි. මම වෙමිද, මම නොවෙමිද, මම ඉපදෙයිද, මම නොඉපදෙයිද, මම කොහේ යයිද, මම වෙන කෙනෙක්ද, මමද, මේ ආදී වශයෙන් දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඉතින් මේ තුන් ආකාරයෙන්ම, එක අතීතය, එක නූපන් අනාගතය, එහෙම නැත්නම් මේ වර්තමානයේම මම කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවද, මම කියලා කෙනෙක් නැද්ද, මම ඉපදෙයිද, මම නැවත පැවිදිද, මම කරන කියන දේවල් වලින් මට මොකක්වත් වෙන්නේ නැද්ද, මේ ආදී වශයෙන් ඒ පුද්ගලයාත් දෘෂ්ටිගත වෙනවා. මේ ආකාරයට මේ දෘෂ්ටිගත වූ පුද්ගලයා, පෘථග්ජන පුද්ගලයා, තස්ස මේක හේතු කොටගෙන ඒවන් අයෝනිසෝ මනසිකරුවෝ තෝ ජන්නන් දිට්ටිනං, ජන්නන් කියන්නේ හය, ජන්නන් කියන්නේ හය, දිට්ටිනං අඤ්ඤතරා දිට්ටි උප්පජ්ජ, මේ දිට්ටි හයක් අතුරින් එක්තරා දිට්ටියකට දිෂ්ටිගත වූ පුද්ගලයෙක් බවට අසුතවත් පෘථග්ජන පුද්ගලයා පත් වෙනවා. අත්තිමේ අත්තාතිවා අස්ස සච්චතෝ තේතතෝ දිට්ටි උපති, අත්තිමේ අත්තා ඒ කියන්නේ ආත්මවාදී කියන එක, අත්මේ එහෙම නැත්නම් අස්මිමානය ආත්මවාදී කියලත් ඒ කාලේ කිව්වා. ඒ පුද්ගලයා අර ආත්මවාදයෙන් අස්මිමානයෙන් දිට්ටිගත වෙලා, නත්ති මේ අනත්තා නාස්තිවාදයට දිට්ටිගත වෙලා එමනනම් අත්තනාව අත්තානං සංඥානාමි එකත් අර ශාස්ත්‍රවාදී උත්තේදවාදයට අදාළ ඒවගේම අත්තනාව අනත්තානං සංඥානාමි ඊළඟට අනත්තනාව අත්තානං සංඥානාමි මේ අනුව අටවා පනස්ස ඒවන් දිට්ටි හෝති යෝ මේ අයං අත්තා වදෝ වදෙහියෝ තත්්‍ර තත්්‍ර කල්්‍යාන පාපකානං කම්මානං විපාකානම් පටිසං වේදේති සෝකෝ පනමේ අයං අත්තා නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිනාම දම්මෝ සත්සති සමං තතේව ටස්සති. මේ පුද්ගලයා එක්ක අර ආත්මවාදයක් එක්ක අනාත්මවාදයක් එක්ක අර නිච්ච දුව සුක කියන මේ දෘෂ්ටිගත වෙනවා. එමනන්න ශාස්ත්‍රතවාදයට එමනන්න උච්චේතවාදයට අවිපරිනාම ධම්මයට ඒ මගේ මේ වගේ දිට්ටිගත වෙච්ච පුද්ගලයෙක් බවට පත්වෙනවා නිවන බහගන්නවා. ඒ අනුව ඉඩං උච්චති භික්කවේ මේ අනුව දිට්ටි හයක් ඒ පුද්ගලය තුළ සකස් වෙනවා. දිට්ටි ගතම් පළවෙනි එක දිට්ටි ගතම් දෙවැනි එක දිට්ටි ගහනම් තුන්වැනි එක දිට්ටි කාන්තාරං හතරවැනි එක දිට්ටි විසූකං පස්වැනි එක දිට්ටි විප්පන්දිතං හයවැනි එක දිට්ටි සංයෝජන. මේ ආකාරයට දිට්ටිගත වූ මේ පෘථග්ජන අසුතවත් පුද්ගලයා දිට්ටි සංයෝජන සංයුත්තෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ න පරිමුච්චති ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්කේහි දෝමනස්සේ උපායාසෙහි න පරිමුච්චති දුක්කස්මාති වදාමි. මේ වැරදි දිට්ඨියකට දෘෂ්ටිගතවීම නිසාම තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කරගත නොහැකිවීම නිසාම නිවනද විමුක්ති මාර්ගයද වසා දුකෙහිම ඇලී දුකම නිර්මාණය කරගමින් දුකෙන් මිදෙන්නට නොදැන මේ සසර අතරමං වූ පුද්ගලයෙක් තමා න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි. එතකොට කාගෙවත්ම වරදක් නෙමේ මේ දුක් විඳින්න. මේක හොඳට තේරුම් ගන්න ඕන. කවුරු හරි ඊශ්වරයෙක් දෙවියෙක් විශ්වකර්මයෙක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ට මේ දුක උරුම කරලා දුන්න නිර්මාණය කරලා දුන්න නෙමේ හදා දුන්න නෙමේ ප්‍රභවය කරලා දුන්න නෙමේ තමන්මයි මේ දුකේ නිර්මාතෘ තමාගෙමයි මේ දෘෂ්ටියේ වරද තමාමයි මේ දුක හදාගත්තේ මේකයි බුද්ධ ධර්මය. මේක තේරුම් ගත්තාම දෘෂ්ටිය තමා පළමුකොට පිරිසිදු කරගත යුතු. දැන් මේ දෘෂ්ටිය කියන්නේ දැන් සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධය මේ පංචස්කන්ධය කියන එක උපාදානය කරගන්නේ සාරයි වටිනවා ප්‍රියයි මනාපයි මිහිරි මේක එකතු කරගත්ත තරමට ගොඩගාගත්ත තරමට කොටු කරගත්ත තරමට වට කරගත්ත තරමට මේක එකතු කරගත්ත තරමටයි හිත පිරෙන්නේ වටින්නේ සාර ප්‍රිය මනාප. ඒ පුද්ගලයාට මේකේ බර බය බැම්ම දකින්නම බෑ දැනෙන්නෙම නෑ තේරෙන්නෙම නෑ. දැන් රජ වෙච්ච මිනිහා රජ වුණාට පස්සෙත් රජ වෙනකොනුත් මේකේ තියෙන සාරකම වටිනකම මේක උපාදානය කර ගැනීමේ තියෙන ලෝභකම තියෙනවා. නමුත් අර රජ වූ දවසේ ඉඳලා සියලු දුක් කරදර ඒ පුද්ගලයාට බය බර බැම්ම සියලු දේ තියෙනවා රැට නිදා ගන්නවත් බෑ. ඉතින් ඒක නිසා නමුත් ඒ පුද්ගලයා තව තවත් මේක එකතු කරගන්න ගොඩ ගහගන්න අයිති කරගන්න හදාගන්න තව තවත් සල්ලි හෝ උපාදානය කරගන්න පංචස්කන්ධය උපාදානය කරගන්නමයි රූප වේදනා සංඥා සංකාර විඥාන එකතු කරගන්න උපාදානය කරගන්නමයි බලන්නේ ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයා. ඒක බරක් බයක් බැම්මක් තේරෙන්නෙම නැහැ. ඒක නිසා මේ ජීවත්වීම වටිනවා පංචස්කන්ධය වටිනවා සාරයි වටිනවා. ඒක නිස්සාරකම අසාරකම ඒක අනාත වන බව ශේෂයක්වත් නොදන්නා නොදකින පුද්ගලය. ඒකයි අසුතවත් පෘථග්ජන පුද්ගලයා. ඊළඟට දෙවැනි පැත්ත විග්‍රහ කරනවා සුතවාචකෝ භික්කවේ අරිය සාවක. දැන් මේ පළවෙනි පැත්ත විග්‍රහ කළේ අසුතවත් පුතග්ඥාන පුද්ගලයා. දැන් සුතවත් අරිය සාවකයෙක් පිළිබඳ විග්‍රහ කරනවා. ඒ පුද්ගලයා අරියානන් දස්සාවි, අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුයිනීතෝ අරි සප්පුරිසානන් දස්සාවි, සප්පුරිස ධම්මේ කෝවිදෝ සප්පුරිස ධම්මේ සුයිනීතෝ. ඒ අනුව දහම් ඇස පෑදුණු, ධර්මය දන්නා, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබූ, පරම පවිත්‍ර සිරිසත් ධර්මය පිළිබඳව තේරුම් ගත්ත, රිය ආරිය දෙපැත්ත තේරුම් ගත්ත පුද්ගලයෙක්. මනසිකරණීය ධම්මේ පජානාති, අමනසිකරණීය ධම්මේ පජානාති. දෙකම මෙනෙහි කළ යුතු දහම් දන්නවා, මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු දහම් දන්නවා, මෙනෙහි නොකරනවා අත්තරිනවා. ආනපාන කරනවා. මේ ආනපානමයි මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් මේකම තම ආනපාන. එතකොට සුද්ධවත් අරිය ශ්‍රාවකයෙක් නොවී මේ ආනපාන කරන්න පුළුවන් කමක් නැහැ. හුදං යදිනවා පිට කරනා නම් කරන්න පුළුවන්. නමුත් මේ ආස්සපස්ස, මේ බුද්ධ දේශනාවේ මගබල ලබන්නට උපකාර වන ආස්සපස්ස, අර සබ්බපා පස්ස කුසල අස්ස, ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අර මෙත්තා කරුණා මුදිතා උපේකත් වචන හතර ගියයි. නමුත් එතන තියෙන ආනපාන අස්සපස්ස තේරුම් ගත්තේ නැහැ, තේරුම් ගන්න බෑ, දන්නේ නැහැ. ඒකයි අසුතවත් පුතග්ඥාන පුද්ගලයා, සුතවත් අරිය ශ්‍රාවක පුද්ගලයා මේ සියල්ල දන්නවා. ඒ අනුව මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන්නේ නැහැ. ඒ අනුව අර යස්ස භික්කවේ ධම්මේ මනසිකරෝතෝ අනුපන්නාම කාමාසවා උප්පජ්ජති. නූපන් කාමාසව අර වැරදි පැත්තට. නමුත් ඒ යස ඒ මෙනෙහි කරන සුතවත් ආරි ශ්‍රාවකයා අනුපන්නව කාමාසවා න උප්පජ්ජති. අර අනුසය කාමාසය මේ බවාසව අවිද්‍යාසව අනුසය හැටියට උපද්දවන්නේ නැහැ. ඒ වගේම උපන් කාමාසව බවාසව අවිද්‍යාසව ප්‍රහාණය කරන්න දන්නවා, ප්‍රහාණය වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා සුතවත් අරිය ශ්‍රාවකයයි. මේ අනුසය ආසය තේරුම් ගත්ත පුද්ගලයා, ඒ පුද්ගලයා නූපන් අනුසය කාමාසව භවාසව අනුසය, අනුසය ඇටියට ඉපදින්නට එන වෙලාවේ ඒක නොඋපදවාම ප්‍රහාණය කරන්න දන්නවා. ඒ වගේම උපන් කාමාසව භවාසව අවිද්‍යාසව ප්‍රහාණය කරන්න දන්නවා. එකෙන් මිදී නිදහස් වෙන්න දන්නවා. ඒ අනුව මේ සුතවත් අරිය ශ්‍රාවකයා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට පත් වෙනවා. සම්ම දක්ඛාතා කියන අර මේ සං වලින් මිදී නිදහස් විය හැකි, මේ සම්බන්ධතාවයෙන් සමුදයෙන් මිදී නිදහස් විය හැකි, නිදහස් විය යුතුයි කියන එකයි සම්ම දක්ඛාතා. ඒ අනුව ඒ සුතවත් අරිය ශ්‍රාවකයා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මා දිට්ඨි කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරනවා යෝනිසෝ මනසිකාරයෙන්, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන්නේ නැහැ, ඒකත් යෝනිසෝ මනසිකාරයෙන්. සෝ එවන් පුද්ගලයා ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති, අයන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති, අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති, අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ චතු අරිය සත්‍ය වෙන මොකක්වත් නෙමේ. චතු අරිය සමා සත්‍ය තමා ඉදන් දුක්ඛන්ති, දුක්ඛං අන්ති, දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. සෝ ඉදන් දුක්ඛ, දුක්ඛ අන්ති, දුක අවසාන කිරීමේ පියවර තමාර අභිඤ්ඤාතං අභිඤ්ඤේය පරිඤ්ඤාතං පරිඤ්ඤේය පහතබ්බංච පහිනං භාවේතබ්බංච භාවිතං කියන මේ චතු අරිය සත්‍ය. මේක තමා ඒ අනුව දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. දුක සමුදය වෙන්න එන අවස්ථාවේ යෝනිසෝ මනසිකාරයෙන් අනුපාද නිරෝධයෙන් එකින් මෙන් වෙනවා, එක ඉවත් කරනවා. ඒ අනුවම දුක නිරෝධගාමී නිරෝධ කරනවා, නිරෝධගාමිනී පටිපදාව පූර්ණ කරනවා. චතු අරිය සත්‍ය මේ චතු අරිය සත්‍ය සාක්ෂාත් කරගන්නවා, අවබෝධ කරගන්නවා. හැබැයි චතු අරිය සත්‍ය අවබෝධ කරගන්නේ සම්මාදිට්ඨියට පත්වීමෙන්, දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන්. ඒ අනුව ඊළඟට තස්ස මේ හේතුව නිසා සම්මාදිට්ඨියට පත්වීමත්, චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් නිසා එවන් යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සකාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බතපරා. දැන් බුද්ධාගමේ කියන්නේ සකාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බතපරා මාස ප්‍රහාණ කිරීමෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා. නමුත් බුද්ධ ධර්මයේ කියන්නේ ඒක නෙමෙයි අනිත් පැත්ත. කණපිට ගහගෙනමයි තියෙන්නේ. ඒක නිසා බුද්ධ ධර්මයේ කියන්නේ සම්මා දෘෂ්ටිය පිරිසිදු කරගන්න ඕන දැක්ම දසනේන පහතබ්බා දැක්ම පිරිසිදු කර ගැනීමෙන් සම්මා දිට්ඨියට පත් වෙනවා. සම්මා දිට්ඨියට පත් වීමෙන් යෝනිසෝ මනසිකාරයේ පිහිටන කටයුතු කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට අර පහතබ්බංච පහිනං භාවේ තබ්බංච භාවිතං සත්‍චිකා තබ්බංච සත්‍චින් කරෝති කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සමග මේ සංසාර දෘෂ්ටිය තුන් ආකාරයකින් සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස හිතෙන් ඉවත් වෙනවා. පහී යන්ති මිසක් ප්‍රහාණය කරනවා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පහී යන්ති තියෙන්නේ. පහී යන්ති කියන්නේ ප්‍රහාණය වෙලා ඉවර වෙලා යනවා. එතකොට වෙනවා කරන්න ඕන දේ සම්මා දිට්ඨියට පත්වීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමත් ඒකට උපකාර වන දේ තමා යෝනිසෝ ච මනසි කරෝතු. මේක තමා දස්සනේන පහතබ. නමුත් මේක බුද්ධාගමේ අනිත් පැත්තට හරෝලයි උගන්වන්නේ කියන්නේ කියා දෙන්නේ සියලු දේවල් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන දිට්ඨි තුන ඉවත් කිරීමෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. නමුත් ඒක කන පිට. ඒක ඇත්ත නෙමෙයි. ඒක විකෘතිය. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ තියෙන දේ අනිත් පැත්ත ගහගෙනයි ආගම මේ සියලු දේ සකස් කරගෙන. හැම තැනකම මේ අනිත් පැත්ත ගෙහිම කන පිට ගෙහිම තියෙනවා. ඊළඟට සංවරා පහතබ්බ. ඒක තියෙන බොහොම පේලි කීපයයි. ඉද බිකවේ බිකු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංයුතෝ එවගේම සෝත ඉන්ද්‍රිය සංවර සංයුතෝ එවගේම ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මනී ඉන්ද්‍රිය සංවර සංයුතස්ස කිරීම යම් කිසි කෙනෙකුගේ චක්කු ඉන්ද්‍රිය අසංවර අසංයුතස්ස නම් චක්කු ඉන්ද්‍රියං අසංවරං අසංයුතස්ස නම් උප්පජ්ජේයුං ආසවා විඝාත පරිලා ඝාතනය කරලා මරා දෙමිය යුතු ආසව නැවත නැවතත් අලුතෙන් උපදිනවා. මේ චක්කු ඉන්ද්‍රිය අසංවරතං උසත්තනම් එහෙමනම් ආයතනයක් වෙලා අහක යන කුණු එකතු කරගන්නේ අර අසංවර අසංඋතස්ස නිසා. ඒ අනුව දැන් මෙතන චක්කායතනය කියලා පාවිච්චි නොකර පාවිච්චි කළ තියෙන චක්කු ඉන්ද්‍රිය අසංවර අසංඋතං. ඒ කියන්නේ අසංවර වූ අසංඋතස් වූ අර සං ඉවත් කරන්න බැරි අසංවර වූ චක්කු ඉන්ද්‍රිය කියන එක ආයතනය. නමුත් මෙතන ආයතන නෙමේ පාවිච්චි කරලා තියෙන්නේ. මොකද මේක අර ඉන්ද්‍රිය සංවරය ඉදිරිපත් කළ නිසා. ඒ නිසා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය හය සංවර කරගෙන සංඋතස්ස තත්වයෙන් පවත්වාගෙන යෑම තමා මේ ආසවා සංවරා පහතබ්බා. තමන්ගේ පාලනේ තියෙන ඇහැ සංවර කර ගැනීම. සංවර කර ගන්නාම අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීම වාරණය කරනවා. වර කියන්නේ වාරණය, විරමණය, වෙන්වීම. ඉතින් ඒක නිසා අර කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන තුනම සිද්ධ වෙන්නේ මේ ඇහැ කන ආසය දිවකය මන සංවර කර ගැනීම. යම් කිසි කෙනෙකුගේ අර කායේන අසංවරෝ නම්, වාචාය අසංවරෝ නම්, මනසා අසංවරෝ නම් තමා මේ සියලු වැරදි දස අකුසලයම සිද්ධ වෙන්නේ. මේකෙ දෙපැත්ත විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා සංවරා පහතබ්බා කියන්නේ තමන්ගේ පාලනේ තියෙන ඇහැ කන නාසය දිව කය මන සංවර සංඋතස් හැටියට සංවරාකාරයට භාවිතා කිරීම පරිහරණය කරන්න. ඇහැ පාවිච්චි කරන්න ඕන. කොහොමද? සංවරත්වයෙන්. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක තමා මෙතන මේ ආසවා සංවරා පහතබ්බා. ඊළඟට ආසවා පටිසේවනා පහතබ්බා. ආසවා පටිසේවනා පහතබ්බා කිව්වේ ප්‍රත්‍ය සංවරය. සිව්පසය සංවරත්වයෙන් භාවිතා කිරීම. ඉද භික්කවේ භික්කු පටිසංකායෝනිසෝ චීවරම් පටිසේවති, පටිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවති, පටිසංකායෝනිසෝ මනසිකාරය සේනාසනං බේසජ්ජ පරික්කාරං සිව්පසය පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කිරීම, භාවිතා කිරීම තමා අර ආශවා පටිසේවනා පහටබ්බා. මේ සිව්පසය නැතුව ජීවත් වෙන්න බෑ දවසක දෙදකට වඩා කාටවත්. ඒ නිසා මේ කය පවත්වගෙන යන්න ඕන චතුරාර්ය සත්‍ය මගඵල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්න. කය පවත්වා ගන්නෙ නැතුව කයට දුක් දීලා කය තවල දවල ආහාර නොදී මේ සිව්පසය ලබා නොදී දුක් දීලා තවල කිසි කෙනෙකුට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මගඵල පූර්ණ කරගන්න බෑ. ඒ නිසා මේ කය පවත්වා ගන්නා ප්‍රමාණයට ආහාරයේ මතඤ්‍යතාව තේරුම් අරගෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසය ලබාගත යුතුයි, පරිහරණය කළ යුතුයි. හැබැයි පරිහරණය කරන ලබා ගන්නා හැම අවස්ථාවකම ඒක පරිහරණය කරන්නට පෙර නයෙන් මිදී නිදහස් වෙන්න ඒ තමන් අනුන් හම්බ කරගත්ත දේ තමන්ට පූජා කළා පිරිනැමුවා ඒකට ණය ගෙවලා ඒක පරිහරණය කළ යුතුයි. ඒ නිසා අපි දානයක් පිණ්ඩපාතයෙන් බෙදුවාට පස්සේ ඒ පිණ්ඩපාතයේ සැපයු සකස් කළ සියලු දෙනාටත් ඒ අයගින් යැපෙන සියලු පරදත්ත උපජීවීන්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. අපි ණයෙන් මිදී නිදහස් වෙලා මේක පරිහරණය කිරීමයි පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් පටිතු කිරීම පටිසේවනා පහතබ්බා කියන එකේ තේරුම. එනිසා සිව්පසය අවශ්‍යයි, සිව්පසය ලබාගත යුතුයි. නමුත් සිව්පසය පරිහරණය කරන්නට පෙර ඒ සියලු දෙනාට ඒවා පූජා කළ ඒවා ලබා දුන්න හැම කෙනෙකුටම ණය මිදින්නට ණය ගෙවන්නට පින් දීලා පින් පවරලා ඒ අයගෙන් පින් අය බලාපොරොත්තු වෙන අයටත් පින් දීලා පින් පවරලා ඒ පිනෙන් ඒ අයගෙත් ණය ගෙවන්න කටයුතු කළ යුතුයි. ඒක තමයි පටිසේවනා පහ තබ්බා. ඊළඟට ආසවා අදිවාසනා පහ තබ්බා. අදිවාසනා පහ තබ්බා. දැන් අපි බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව පූජා කරනකොටත් කියනවා අදිවාසේතු නොබන්ති. අදිවාසේතු නොබන්ති කියන ඒකමයි මෙතනත් අදිවාසනා කියන්නේ. අදිවාසනා කියන්නේ මේ අපි මේ දෙන දේ ඉවසා අපිට ඒ ලැබෙන දේවල් ඉවසා විමසා අපි ඒවා මගහැර යාම. මොනවද මේ මගහැරලා මේ ඉවසා විමසා මගහැරලා යන්න ඕන සීතස්ස උන්නස්ස දිගච්ඡාය පිපාසය. බඩගින්න පිපාසය සීත උස මේවා ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා අපි ඉවසලා විමසලා ඒවා මගහරින්න ඕන. ඒ වගේම දංශ මකත වාසා සපසරින් සම්පස්සානම් මැහි මදුරු ඔය නම් නොයෙකුත් සර්ප සතා සර්පයා මේ අය ජීවත් වෙනවා. එයා අපි මරලා විනාශ කරලා හරියන්නේ නැහැ. ඒ අයටත් අපි කරුණා මුදිතා උපේක්ෂා කරලා ඒ අයවත් අර අදිවාසනා මගහැරලා සමහර විට ඒ අයගෙන් මිදෙන්න අපි නෙට් එකක් දාලා හරි එක්ක දොර වහලා හරි මේ වගේ බේරෙන්න ඕන. ඒක තමයි අපි නාදිවාසේති කියන්නේ නොඉවසීම. අදිවාසේති කියන්නේ ඉවසීම. එනිසා ඉවසීමෙන් ඒවා අපි එකකට ගැටෙන්න තරහ වෙන්න මරන්න විනාශ කරන්න හරියන්න ඒක මගහැරලා අපි එකෙන් මිදෙන්න ඕන. ඒ වගේම දුරුත්තානං දුරාගතානං වචනපත. දුරින් දුර කරගත යුතු වචනපත කියන මිනිස්සු ඒ කාලේ හිටියා. ඔය නොයෙකුත් ගෝත්‍රවල මිනිස්සු නොහික්මුණු අශීලාචාර අසංවර මිනිස්සු දුරින් දුර කරගත යුතු වචනපත තිබුණා කියන මිනිස්සු. ඒවත් අපි ඒවටත් අපි ගැටෙන්න එකට එක කියන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න හොඳ නැහැ. ඒවත් අර ඉවසා විමසා අදිවාසනා පහතබ්බා කරන්න ඕනේ. ඒ වගේම උපානනං සාරිකානම් වේදනාව බඩගින්න ඔලුව කැක්කුම මේ වගේ නොයෙක් ඒවා උපානනං දුක්ඛානං තිබ්බානම් ඒ වගේම කරානම් කටුකානම් අසවතානම් අමනාපානම් පානහරානම් අදිවාසයේ අදිවාසක ජාතිකෝ හෝති යං හිස්ස භික්කවේ අනදිවාසයෝ උපජ්ජයුං ආසවා. මේ ඉවසා විමසා වැඩ කරන්නේ නැත්නම් අනදිවාසයතෝ උපජ්ජයුං උපදවනවා ආසවා විකාත පරිලාහ කළ යුතු වෙන් කළා කපා විනාශ කර යුතු ආසව උපදිනවා. ඒවා අදිවාසයතු ඉවසා විමසා ඒවැන් මිදී නිදහස් වෙලා ඒ ආසව විකාත පරිලාහ කළ යුතුයි නොඋපදවාම ඉවියතුයි. ඒක තමා අදිවාසනා පහ තබ්බා. එදා මේ භික්ඛූන්ට යෝගාවචරයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මූණ දෙන්නට සිදු වූ දේවල් ප්‍රායෝගිකව මේකේ කියලා තියෙනවා. ඊළඟට පරිවර්ජනා පහ තබ්බා. කතමේච භික්කවේ ආසවා පරිවර්ජනා පහ තබ්බා. චණ්ඩං හත්තිං පරිවර්ජේති, චණ්ඩං අස්සං, චණ්ඩං ගෝණං, චණ්ඩං කුක්කුරං, අභිංකානුං, කණ්ඨ කට්ටානං, සොබ්බං පපාතං, චන්දනිකං, ඔලිගල්ලං, යථාරූපේ අනාසනේ නිසින්නා, යථාරූපේ අගෝචරේ නිස්චරන්නං, යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං විඤ්ඤු, බ්‍රහ්මචාරී පාපකේසු ඨානේසු ඔක්කප්පේ යුන් සෝ තංච අනාසනං තංච අගෝචරං පාපකේ මිත්තේ පටිසංකා යෝනිසෝ පරිවර්ජන. මේ සියලු දේ මගහැර පරිවර්ජනා පහ ප්‍රහ අපි ඒවැන් ඒගොල්ලන් අත්හැරලා පරිවර්ජනා පහ තබ්බා කරන්න. දැන් චණ්ඩං හත්ති ඒ කාලේ හිටියා වල් අලි, වල් ගෝනු, වල් හරක්, වල් බල්ලෝ, උර්කය, තව නොයෙක් මේ වගේ කැලෑවල සත්තු හිටියා. මේ යෝගාවචරයෝ ගියාට පස්සේ එයාට එක ගැටෙන්න හෝ එයා මරන්න හෝ එයාට තරහ වෙන්න හෝ නෙමේ, අපි ඒ අයගේ තැන් වල ඉන්නවා නම් ඒ අය මගහැරලා සාමුලින්ම මගහැරලා ඉවසලා එවැන් විදි නිදහස් වෙන්න ඕන. නමුත් අද වෙනකොට අද මේ බුද්ධ ශාසනයේ යෝගාවචරයන් ඇටියට ඉන්න අයට මේවා නෙමේ අද තියෙන්නේ පරිවර්ජනා පහ තබ්බා කරන්න. අද තියෙන්නේ ඊට වඩා හුඟක් වෙනස් දේවල්. අද තමා මේ ටෙලිෆෝන් එක, රූපවාහිනිය, රේඩියෝ එක, පුවත්පත, දේශපාලනය, ඔය සංවිධාන, මේ සියලු දේ තමා ඔය තියෙනවනේ නිකන්. තව නොයෙකුත් සංවිධාන මේක හදාගෙන තව සංවිධාන කිව්ව හැම තැනකම සං රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් හදාගත්ත දේවල්. මේ සංවිධාන දේශපාලන සංවිධාන වෙන්න පුළුවන්, බෞද්ධ සංවිධානය පුළුවන්, මේ තියෙනන් තව නොයෙකුත් සංවිධාන, මේ සියලු දේ පරිවර්ජනා පහටම්. යම්කිසි කෙනෙක් මේ මග, නිවන් මග, මේ ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් මේ පරිවර්ජනා පහටම් කළ යුත්තේ මෙන්න මේ වගේ සමා සංවිධාන, ඒ වගේම ඔය සංදර්ශන, සංනිවේදන මාර්ග, මේ වගේ බොහෝ දේ තියෙනවා අද මිනිස්සුන්ගේ හිත විකෘති කරන, ගොළප්පු කරන, කටයුතු කරන. මේ අනාසනේ මෙතන තියෙනවා යථාරූපේ අගෝචරේ චරන්නම්, යථාරූපේ අනාසනේ නිසින්නම්. මේ දෙකම තමයි සිද්ධ වෙන්නේ ඔය අද රේඩියෝ, පුවත්පත්, රූපවාහිනී, තව නොයෙකුත් දේශපාලන සංවිධාන, තව නොයෙකුත් සංවිධාන, සංවාගම් සංමයන් වලින් ඒවා පරිවර්ජනා පහතබ්බා කරන්න. ඊළඟට විනෝදනා පහතබ්බා. මෙතෙක් කිව්වේ බාහිර දේවල්, දැන් කියන්නේ විනෝදනා පහතබ්බා. අධ්‍යාත්මිකව මේ සියලු දේ අත්හැරියත්, අපි කැලේකට ගියත්, ගහක් මුලකට ගියත්, අරඤ්ඤගතවා, ශුන්‍යාගාරගතවා, මේ උනත් රුක මූලගතවා උනත් ඇතුළට එන්න පුළුවන්කම තියෙනවා. මේ කාම විතක්ක විචාර ප්‍රියදේට ඇලෙන, ව්‍යාපාද විතක්ක විචාර අප්‍රිය දේට ගැටෙන, විහිංසා විතක්ක විචාර අර විහේස කරන. ඒ නිසා ඒ තුන අධ්‍යාත්මය තුළින් ඒ තුන අර දීර්ඝ සංසාර පුරුදු අන්න දීගංවා ඒවා එනවා. මේක ඉතා බලවත්. ඉතින් ඒක නිසා ඒ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දේවල් තමයි අතීතේ කොයි වෙලාවක හෝ අර කාම විතක්ක විචාරෙන්නේ ප්‍රියමනාප දෙයක් අතීතේ වැඳිලා සම්බන්ධ වෙලා උපාදානය කර ව්‍යාපාද විතක්ක විචාරණය අතීතය අර දෙවැනි වේශයකින් තරකින් වෛරකින් බැඳීමක් සම්බන්ධයක් වෙන් කිරීමක් වනච. යෝගම විහින්සා විතක්ක විචාරයෙන්න්නේෙ මේ අතීට මැනීම නිසා වැරදීම නිසා. එනිසා උප්පන් නූපන් පාපකයේ අකුසලේ දම්මේ නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවන් කමේති. මේ අනුව මේ ආසවා පහතබ්බා මේ හය විදිහටම ආසවා ප්‍රහණ කරන්න ඕන. තමන්ගේ හිතටයි මේ ආසව එන්න වෙන කාගක් හිට දෙෙන අවසර තමන්ට අයින් කරන්න බෑ. මේක හොඳට තේරුම් ගණ්ඩුවන. ඊළඟට අවසානයක තමා භාවනා පහතබ්බා. කතමේජ භික්කවේ ආසවා භාවනා පහතබ්බා. මෙතැන්දී ඉද භික්කවේ බික්කු පටිසංකායෝනිස්කෝ සති සම්බෝජ්ජංගම් භාවේති විවේක නිසං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිනාමි. සති සම්බෝජ්ජංගේ කිව්වේ නැවත ආනපාන සති සමාධිය වඩනකොට සති සම්බෝජ්ජංගය වැඩිනවා. එතකොට සති සම්බෝජ්ජංගය කියලා විශේෂ දෙයක් වඩන්න ඕනේ නෑ. ආනපාන සති සමාධිය වඩනකොට අර සූත්‍රයට ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරලා අර පහතබ්බංච පහීනං භාවේතබ්බංච භාවිතං කියන ආනපාන සති සමාධිය වඩනකොට සති සම්බෝජ්ජංගය වැඩෙනවා. ඒ අනුව සිත විවේක නිස්සිත වෙනවා, විරාග නිස්සිත වෙනවා, නිරෝධ නිස්සිත වෙනවා, ඔස්සක පරිණාමී වෙනවා. ඒ අනුව සති සම්බෝජ්ජංගය වැඩෙනකොට ධම්ම විජය සම්බෝජ්ජංගය, ඒ සති සම්බෝජ්ජංගය ධම්ම විජය සම්බෝජ්ජංගය වැඩෙනකොට විරිය සම්බෝජ්ජංගය, ඒ තුන වැඩෙනකොට පීති සම්බෝජ්ජංගය, ඊට පස්සේ පස්සදි සම්බෝජ්ජංගය, සමාධි සම්බෝජ්ජංගය, උපාධි උපේක්ඛා සම්බෝජ්ජංගය වැඩිනො. එහෙමනම් ආනපාන සති සමාධිය වඩනකොට භාවනාව වැඩිනවා, සත්බෝජ්ජංග වැඩිනවා, සතරාතිපට්ඨානේ වැඩිනවා. දැන් මේක බුදුහාමුදුරුව අර ද්විතීය භික්ඛු සූත්‍රයේ සූත්‍ර ධර්ම 599කමත් කිව්වා. මේ ආනපාන සති සමාධිය කායගත සතිය වඩනකොට සති සම්බෝජ්ජංගය ඇතුළු සත්ව සම්බෝජ්ජංගය වැඩෙනවා. ඒ නිසා වැඩෙනවා මිසක් මේකේ වඩන්න පුළුවන් කමක් නැහැ. කරන්න ඕනේ ආනපාන සති සමාධිය වැඩිම සිදුවන දේ තමා සතරාතිපට්ඨානය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා සති සත්ව සම්බුද්ධංග පූර්ණ වීම. මේ අනුව මේ මාර්ගය සම්බාසව සංවරපරියාය සූත්‍රයේ අර සෝතාපට්ටි ඵලයට පත්වීමත් අරහත් ඵලයට පත්වීමත් මේ සියලු මගඵල පූර්ණ කර ගැනීමත් මෙතෙන්දී මේ සම්බාසව සංවරපරියාය සූත්‍රයේ බොහොම අනුක්‍රමික අනුපිළිවෙලකට ක්‍රමානුකූර පියවරකට. දැන් මේක කලවම් කරගත්තොත්, මාරු කරගත්තොත්, පටලවා ගත්තොත් නිවනයි වැහෙන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න. මේකේ අවසාන වශයෙන් බුදුහාමුදුරුව කියනවා ඉතාමත්ම ගැඹුරු ධර්මතාවයක්. මේ ගැඹුරු ධර්මතාවය තමයි භික්ඛු සබ්බාසව සංවර සංමුතෝ විහෙරති. යම් කිසි කෙනෙක් බව කය කරන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා බික්කු මේ සබ්බාසව සියලු ආසව සංවර සංමුතු ඒ වාරණය කළා. සංඛ්‍යන් රාගය ද්වේෂය මෝහය වාරණය විරමණය වෙන්වී කටයුතු කරන විහෙරටි කටයුතු කිරීමේදී වාසය කිරීමේදී අච්චෙච්චි තණ්හන් පළවෙනි එක තමයි ලබන මහත්ඵල මහානිසංස. අච්චෙච්චි තණ්හන් හය දොරෙන් පැගිරෙන කෙලෙස් තණ්හාව සහ මුලින්ම උදුරා කපා අවසන් කරනවා, ක්ෂය කරනවා. විවත්තයි සංයෝජන වට තුන, අර වට තුනක් තියෙනවා රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ. මේ වට තුනම සංවට්ට, මේ සංවට්ට තුනම විවට්ටයි. වට තුනම කපා වට තුනේ මිදී නිදහස් වෙන සංයෝජන 10ම ඒ වට තුනෙන් කැපෙනවා, නිදහස් වෙනවා. විවට්ටයි සංයෝජන විවට්ටේ ඥානය ලැබෙනවා. ඒ අනුව සම්මා මානාභි සම්මය සංමා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙලා මාන අභි සමය කියන්නේ නිවනම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අන්තම කාසි දුක්ඛක් අසත්. මේ දුක් පැවැත්ම අන්තම කරනවා. අවසන් කරනවා මේ දුක් පැවැත්ම. අර කාම කර්ම බීජ සකස් කිරීම, භව සකස් කිරීම සහ මුලින්ම සදාටම අවසන් කරනවා. ඒක තමයි අන්තම කාසි දුක්ඛක් අසත්‍ය කියලා බුදුහාමුදුරුව කරුණු හතරක් පැහැදිලිව විග්‍රහ කරලා සූත්‍ර දේශනාව අවසන් කරනවා. යම් කිසි කෙනෙක් මේ අනුපිළිවෙල, මේ ක්‍රමානුකූල පිළිවෙල යම් තැනකදී වෙනස් කරගත්තොත් නිවනයි වැහෙන්නේ. ඒක නිසා මේ දස්සනේන පහතබ්බා නැතුව සිල් සමාදන් වුණයි කියලා සංවරේන පහතබ්බා වෙන්නේ නැහැ. භාවනා කළයි කියලා සංවරේන පහතබ්බා ඕ දසනේන පහතම්බා වෙන්නේ. තව නොයෙකුත් යෝග කර්ම පින්කම් නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. මොනවා කරත් දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කරගන්නා තාක්කල් මේ මග විවුර්ත වෙන්නේ නැහැ. දහම් මැස පැහැදින්නේ නැහැ. මග ඵල ලබන්න පුළුවන් කමන්න. ධ්‍යාන ලැබෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා. ධ්‍යාන ලැබෙනවා. හැබැයි ලැබෙන ධ්‍යාන අනාර්ය. එනිසා ඕන කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. ධර්මය අහන්න නැතුව ධර්මය නොදැන අද ඔය ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථාන හැමතැනම 300 ගානක් තියෙන්නේ. කිසිම තැනක මේ දසනේන පහතබ්බා කරන්න. හැබැයි භාවනේ පහතබ්බා කරනවා වෙන්න පුළුවන්. දාන දෙනවා වෙන්න පුළුවන්. සීල් රකින්න වෙන්න පුළුවන්. සමාදන් වෙනවා පුළුවන්. ඒක නිවනට උපකාර වෙන එකක් නෙමෙයි. ඒක අර ධ්‍යාන ලබන්න ඕ ඡේදෝ විමුක්තියට හෝ පැහැදීම පාත්තාගෙන යන්නට හෝ උපකාර වෙන හේතු වෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් බෞද්ධයෙක් හැටියට, බෞද්ධ කියන්නේ බෞද්ධරා දෙමීම, බෞද්ධරා දෙමීමට නම් මේ කිසිම දෙයක් ප්‍රමාණ වෙන්නේ නැහැ. පළවෙනි අවශ්‍යතාවය තමයි මේ දහම් ඇස පහදා ගන්නට මේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. අර ජානතෝ අහම් භික්කවේ ආසවානංකයන් වදාමි කියන තත්ත්වය. ඒකමයි කිව්වේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඒකමයි වෙන වචන වලින් කිව්වට. ඒ නිසා මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න, ණය විනයට සසඳා බලන්න බෑ දහම් ඇස පැහැදුනේ නැති කෙනෙක්. දහම් නොදන්නා කෙනෙක්. අරිය දහම නොදන්නා කෙනෙක්. ඒකයි අවශ්‍යතාව. ඒක නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙනවයි කියන එක කීයටවත්ම වෙන්නේ වෙන්න බෑ කිසිම ශ්‍රාවකයෙකුට දහම නොඅස. හැබැයි දෙන්නෙකුට පුළුවන්. දෙන්නෙකුට දහම් අහන්න ඕනේ නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ඕනෙත් නැහැ. මග ඵල ලබන්න. කවුද දෙන්න? ලෞතර බුදුහාමුදුරන්ට අර ගුරු උපදේශ පරප්‍රත්‍ය රහිතවමයි මගඵල ලැබුවේ බව උදුරා දැම්මේ. ඒ වගේම පච්චේක බුද්ධ, පසේ බුදු කෙනෙක් අබුද්ධෝත්පාද කාලයකදී අරහත්ත්වයට පත් වෙන්නේ කාගෙන්වත් බණ අහලා නෙමෙයි. නමුත් අරහන්ත බුද්ධ කියන මේ තුන්වෙනි බෝධිය, තුන්තරා බෝධියෙන් තුන්වෙනි බෝධියයි බලවත්ම. බලවත්ම කියන්නේ වැඩියම 99.9999%ක්ම බුද්ධ අරහත් බුද්ධත්වයට පත් ලෞතර බුදු කෙනෙකුගෙන් බණ අහලා. ඒ නිසා ලෞතර බුදු ශාසනයක ලෞතර බුදු වෙන්නේ එක මිනිසෙක්. නමුත් කෝටි ප්‍රකෝටි ගණනක් අරහත් බුද්ධ බවට පත් වෙනවා. නමුත් මහායාන බුද්ධාගමේ එකම මිනිහෙකුටවත් අරහත් බුද්ධ වෙන්න හෝ පච්චේක බුද්ධ වෙන්න බෑ. ක්‍රමයක් නැහැ. එහෙම එකක් නැහැ. ඒකනේ මහායාන කිව්වේ. එක යානියයි තියෙන්නේ. මොකද්ද මහායානෙ? සියලු දෙනා ලෞතර බුදු වෙන්න ඕන මේ බුද්ධත්වයට පත් වෙන්න. අරහත් බුද්ධත්වයක් නැහැ මහායාන බුද්ධක. ලෞතර බුද්ධත්වයේ විතරයි තියෙන්නේ පසේ බුද්ධත්වයකුත් නැහැ. මේකයි වෙනස. මේ අරහත් බුද්ධත්වයෙන් තමයි කෝටි ප්‍රකෝටි ගාණක් එක බුද්ධ ශාසනයක මේ බෞද්ධරා ධම්මලමේ විමුක්තියටපත් වෙන්නේ, විමුක්ති මාර්ගේ සාක්ෂාත් කරගන්නේ. නමුත් මහායාන බුද්ධාගමේ එහෙම අරහත් බුද්ධත්වයටපත් වෙන ක්‍රමයක් නැහැ. ඒක වහලා. එහෙම එකක් නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. එහෙම தத்துவයක්වත් නැහැ. තුන්තරා බෝධියක් නැහැ මහායාන බුද්ධාගම. තියෙන්නේ මොකද්ද? එක්තරා බෝධියක් විතරයි. ඒක ලෞතරා බුද්ධ විතරයි. වෙන එකක් නැහැ. සියලු දෙනා පෙරුම් පුර පුර ওই බෝසත් පෙරුම් පුර ඒකනේ අර පාරමිතා සූත්‍ර વિશે කල්ලිව්වේ මංජුශ්‍රී බෝසතාණන්වහන්සේ. ඒ නිසා ওই ඉන්දියාවේ මහා සාංගික නිකායෙන් සකස් වූ බුද්ධාගම මේකයි බුද්ධාගම. ඒක බුද්ධ ධර්මය නෙමෙයි. ඒක එක්තරා බෝධියකින් අර මහායාන කියන්නේ එක යානියයි තියෙන්නේ. යානිය කියන්නේ මේ නිවනට යන වාහනය එකයි තියෙන්නේ. දැන් මේ අපේ බුදුහාමුදුරුවන්ගේ සියලු බුද්ධ ධර්මයේ යාන තුනක් තියෙනවා. වාහන තුනක් තියෙනවා. ලෞතරා බුද්ධ ඥානය, පච්චේක බුද්ධ ඥානය, විශේෂයෙන්ම අරහත් බුද්ධ ඥානය. දැන් අද ලෞතරා බුද්ධ පසේ බුද්ධ වෙන්න බෑ, අරහත් බුද්ධ වෙන්න අද වුණත් උලන් ඕන කෙනෙකුට. අපේ බුද්ධ ධර්මය අනුව මේක ආගමක් නෙමෙයි. ඒ ආගම අනුව එහෙම වෙන්න බෑ, වෙන්නේ නැහැ. මේ මහායාන බුද්ධාගම ඉන්දියාවේ සකස් වුණ එක අර අවුරුදු 400-500ක් විතර යනකොට ඉන්දියාවේ බොහොම කනිෂ්ක රාජ යුගයේ බොහොම දියුණු වුණා. දියුණු වෙලා ඒ බලපෑම් වෛතුල්‍යවාදය, අර නීල පටබැඳි නිකාය, තන්ත්‍රයානය, මේ වගේ බොහෝ දේවල් අර වළගම්බර රජුන් කාලේ ඇහිලා අභයගිරිය වගේ තව විහාරයක් හදලා මහාවිහාරිකයන් විරුද්ධව වැඩ කළා. නමුත් පස්සේ කාලෙක උනේ මේ විසුද්ධි මාර්ගයේ ලිව්ව බුද්ධඝෝෂ හාමුදුරුව ඇවිල්ලා මහාවිහාරයේ තිබුණ මේ උතුම් හෙළ අටුවා ටික අරගෙන අටුවා පරිවර්තනය කරලා මහා අටුවා වර්ග හතරක් තිබුණා. හෙළ අටුවා, සීල අට කතා, මහා අට කතා, කුරුන්දි අට කතා, බුදුගලි අටුවා කියලා. මේ අටුවා ඔක්කොම තිබ්බේ දුටුගමුන් රජුරුව හැදුවා සත්මහල් පාසාදේ. මේ අටුවා ඇත්තු හද්දෙනගේ බරට මේ වගේ පොත් තිබුණා. සිංහල භාෂාවෙන් ලියපුවා, පාලි මාගදී වචන සිංහලෙන් ලියපුවා තිබුණේ. මේකේ මහා අට කතාව බුදුගෝස හාමුදුරුව අරගෙන පරිවර්තනය කළා පාලි භාෂාවට. පරිවර්තනය කළා අවුරුදු 4-5ක් යනකොට බුද්ධවර්ෂ 915 තමා බුදුගෝස හාමුදුරුව ලංකාවට ආවේ. ඒ අර පතංජලි ආශ්‍රමයේ හිටිය පරප්‍රාප්ත මහා බ්‍රාහ්මණය පඬිවරේ, බොහොම පරප්‍රාප්ත බ්‍රාහ්මණය, සියලු දේ දන්නා. ඒ සියලු දේ දන්නා පරප්‍රාප්ත බ්‍රාහ්මණය හොඳට පාලි ඉගෙන ගත්තා, සිංහල ඉගෙන ගත්තා, නොයෙකුත් දේවල් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඇහිලා සිවුරකුත් පුරවාගෙන අර මහා විහාරයේ තිබුණු අර උතුම් හෙළ අටුවාවල මහා අට කතාව බොහොම උපක්‍රමයකින් ගත්තා. මහා විහාරිකයෝ බොහොම ආරක්ෂා කරගෙන හිටියේ, නොදී හිටියේ, කාටවත් දුන්නේ නැහැ. පරීක්ෂණ කරලා නොදී හිටියා. මිටිසලා නොයෙකුත් මිනිසුන්ව පැන්නුවා මේක බොහොරෙන් ගන්න අපට කුමන්ත්‍රණය කර. නමුත් බුද්ධඝෝෂ කොහොම හරි අරගෙන මේක පරිවර්තනය කරලා පොත් 17 ලිව විසුද්ධි මාර්ගය. තව ඔය තියෙන හුඟක් සමන්ත පාසාදිකාවාදී පොත් 17ක් පොත් 17 ලියලා ඉතුරු කළේ අභයගිරියේ මහා විහාරයේ තිබුණු සියලුම අට කතා, සියලුම හෙළ භාෂාවෙන් ලියපු දීපවංශය, මහාවංශය, උත්තරවංශය, ධාතුවංශය, මේ ආදී වංශ කතා, උත්තරවංශය තමා වැදගත්ම පොත. මේ සියලු පොත් පුච්චලා විනාශ කළා. මහාවිහාරයේ ගිනි තියලා බුදුගෝස හාමුදුරුවොත් සිවුරු ඇල්ල රටෙන් පැනලා ගියා. අභිගිරිය ඉතුරු වුණා අර පොත් 17ත් එක්ක. අපේ තිබුට්ටු පිබුණු හෙළ අටුවා සියලු දේ විනාශ වුණා, පිච්චුවා. ඊට පස්සේ ධර්මයක් නැති වුණා, ආගමක් ඉතුරු වුණා. ඒකයි වුණේ. හැබැයි එකක් වුණා, බුදුගෝස හාමුදුරුවන්ට ත්‍රිපිටකය පුච්චන්න බැරි වුණා. ඒක ධර්මතාවය. ත්‍රිපිටකය තිබුණෙත් නැහැ, තිබුණද කියන්න දන්නේ අනුරාධපුරේ. නමුත් ත්‍රිපිටකය තිබුණේ මේ කෑගල්ලේ අලුනෙනේ, මාතුල අලුනෙනේ ඒක කාටුවක් අවුනෙත් නෑ පිච්චුවෙත් නෑ. ඒක අවුන අර යෝජ්‍යන කියන සුද්දට සුද්ද මේ කාරගන එංගලන්තට ගෙනනික්්චා. එසා අදත් එංගලන්තය අපේ පිරිසිදු තල්පත්වල ලියපු ත්‍රිපිටකය ත්‍රිපිටක ධර්මය අදත් තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුළුවන් දේ. ලංකාවෙනා නියම හරි ත්‍රිපිටකයක් නියම නිවැරදි බුදු ධර්මයක් තියෙන ත්‍රිපිටකයක් ලංකාවෙන. ඔය තියෙන බුරුම ත්‍රිපිටකෙන් මේ උපුටාගත්ත විසුද්ධි මාර්ගයෙන් කලවම් කරගත්ත මේ නැදිමාලදී නැදිමාලට අයිතියක් නෑ මේක. 1954 ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලයක් පත් කරලා ඒගොල්ලො සංඥාපනය තියෙනවා. ඒගොලන්ට නියම ත්‍රිපිටක අහු නේන අර එංගලන්ත තිබුණ යෝජ්‍යන ගෙනනිච්ච එංගලන්ති කෞතුකාගාරය තිබෙන ත්‍රිපිටක පුස්කොල පොත් ගාන 54 හම්බුණ නෑ ලැබුණ නෑ. එවෙනුවට ඒගොල ගත්තේ බුරුමය තිබ්බේ පරිවර්තක බුරුමාකුරෙන් ලියපු ත්‍රිපිටකයකුත් පන්සල් දෙකතුනක පැල්මඩුල්ලේ අම්බලංගොඩ සහ මාතර පැත්තේ පන්සලක තිබුණු විසුද්ධි මාර්ගය සහ තාලපුත්තක කියන පොත්තුනක්. තල් පොත්වලින් තල්පත්වලින් ලියපු පුස්කොල පොත් තුනකුත් අරගන ඒකට තව නොයකුත් ඒවා එකතු කරගෙන තමා අටබල අම්මුණල තමා මේ අද ත්‍රිපිටකය කියලා අපි ඔය පරිහරණය කරන ඔය නැදිමාලෙන් උද්‍රණය කරලා තියෙන එක අර අමර ඒවා මද්දු මහත්තයට සල්ලි දීලා නැදිමාලෙන් අරගෙන අද ඔය මුද්‍රණය කරලා විකුන්න. නමුත් මේක පරිවර්තනයන් 100%ක් වැරදි. ත්‍රිපිටකයත් අර ඔරිජිනල් නියම නිවැරදි ත්‍රිපිටකට වඩා හුඟක් වෙනස් වෙච්ච දේවල් තියෙන. නියම නිවැරදි ත්‍රිපිටක අද තියෙනවා එංගලන්තේ කෞතුකාගාර තියෙනවා. දැන් ඔක්කොම ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා මයික්‍රෝ ෆිල්ම් කරලා ඕන කෙනෙකුට එක ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් අන කෙනෙකුට අහන්න පුළුවන්. මොකක් ඕකේටින් තේරුම් කරන්න පුළුවන් මේ ඔක්කොම සක්කෝ ඌජූච කියන්නමකෝ ඌජු පටිපන්න සාමීචි ගැනමකත් අර ඔය රතන සූත්‍රයේ තියෙන සක්කෝ ඌජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමාන මේකටම සාමීචි. මේ ඔක්කොම පටිපන්නෝ ඒ ප්‍රතිපදාවට පිළිපන්න මේ ශාවක සංගනම් අර ඌජු පටිපන්න සාමීචි පටිපන්න මේ අර ඒ කියන සියලු පටිපන්න වෙන්න ඕන. ඒ ඔක්කොම සංවර වුණත් සංසිඳුවොත් අර සිව්පසේ දැන් ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය පාතිමොක්ක සංවරය ආජීවක පරි සංවරය තමා සං ඔය සංඝ ගුණ තියෙන සියලු ගාථාවේ තියෙන අර්ථය ධර්මය වෙන මොකක්වත් නෙමෙයි. ආනපාන සති සමාධිය වඩනවා නම් ඔය සියලු දේ සිද්ධ වෙනවා. ආයි වෙන මොකක්වත් ඔබ පාඩම් කර කර ඉන්න ඕනේ නැහැ.
ස්වාමීන් වහන්ස අසුභානුස්සතිය වඩනකොට ඉස්සෙල්ලාම මේ අරමුණ අත්හැරීම නාතයි එහෙම කියලා හිතන්න ඕනි. ඒ අරමුණ
මොකද්ද?
රෝදනානික වළක්වන්න.
මොකද්ද?
අර පොතේ තියෙන විදිහට අර පදපේඩියක් තියෙන අරමුණ අත්හැරීම නාතයි මිදීම නාතයි.
දැන් මෙහෙමයි. අසුභානුස්සතිය වඩන්න නම් තමන්ගේ හිතට වර්තමාන මොහොතේ බලවත්සේ ආපු ආරම්මණය සුබ සුන්දර රාගී අරමුණක් වෙන්න ඕන. ඇලෙන අරමුණක් වෙන්න ඕන. උපාදානය කරගන්න අරමුණක් වෙන්න ඕන. ඒ උපාදානය අත්හැරීම නාටයි. නොයල්ම නාතයි. විදීම නාතයි. නිදහස්වීම නාතයි. නිවනම නාතයි. අත්හැරීම වෙත්වා, නොයල්ම වෙත්වා, විදීම වෙත්වා, නිදහස් වෙත්වා, නිවනම වෙත්වා. ඒක තමා අසුභානුස්සතිය වැඩීම. එතකොට අත්හැරීමයි කරන්න ඕන. පහතබ්බංච පහීනං. එතකොට පහතබ්බංච පහීනං වෙනවා. ඇලෙන්නේ නැහැ. හැබැයි ගැටීමට, තරහට, වෛරයට ඕක හරියන්නේ නැහැ. මානයට, මෝහයටත් ඕක හරියන්නේ නැහැ. ගැටීමක් ආවොත්, තරහක් ආවොත්, වෛරයක් ආවොත් ඔය අසුභානුස්සතිය අත්හැරීම නාටයි, නොයල්ම නාටයි, මිදීම නාටයි හරියන්නේ නැහැ. ඒකට මොකද්ද කරන්න ඕන? ඒකට මෙත්තානුස්සතිය වඩන්න ඕන. වඩලා හිත සමතේටපත් කරගන්න ඕන. මෛත්‍රී සිත පුරවා ගන්න ඕන. හිතේ උපන් ගැටීම, පටිගය හිතෙන් ඉවත් කරනක. ඒ අනුව හැබැයි ඒක තම භාගයයි. අසුභානුස්සතිය ඉවර නැහැ. යුගනද්ද නැහැ. ඒක භාගයයි. මෙත්තානුස්සතියත් භාගයයි. දැන් මේක ඊගාවට කල්පනා කරන ආනපාන සතිය තව තියෙනවා ඉස්සරහට. ඇයි මේ ගැටීමක් ආවේ? ඇයි මේ ඇලීමක් ආවේ? අර ඇලීම නිච්ච වෙලා, සුඛ වෙලා, අත් වෙලා, අස්මිමානි. අර ගැටීම නිච්ච වෙලා, සුඛ වෙලා, අත් වෙලා, අස්මිමානි. දැන් ඒක අයින් කරන්න මොකද වෙන්නේ? අනිච්චානුපස්සනා කරලා නිච්ච සංඥාව පජාන. නිච්ච සංඥාව අර ද්වේෂයක් ආවනම් ඒ ද්වේෂය නිච්ච වෙලා තියෙන. රාගයක් ආවනම් රාගයයි නිච්ච වෙලා තියෙන. මානයක් ආවනම් මෝහයක් ආවනම් ඒකයි නිච්ච වෙලා. ඒ නිසා රාගය, ද්වේෂය තුන, මෝහය තුනම නිච්ච වීම නිසායි අලුතෙන් උපදින්නේ පුනබ්බව වෙන්නේ. ඒක නිසා අර අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥා පජාති, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥා පජාති, අනත්ත අනුපස්සනා කළා අත්ථ සංඥා පජාති. ඒ නිසා නිච්ච වුණ ගමම්ම සුඛ අත්ථ කියන தത്വෙට අස්මානෙ උපදිනවා. ඒ නිසා නිච්ච සුඛ අත්ථ තුනම එකටම උපදින ගති තුනක්. අනිච්ච දුක්ඛානත් තුනම මෙනෙහි කරන්න ඕන. නිච්ච සුඛාත්ත ඉවත් කරන්න. මේම නිච්ච සුඛාත්ත පජහති කළ ගමන් ඉවත් කර ගමන් නිබ්බිදා වෙනවා. නිබ්බිදා කියන්නේ ඒකට නොබැනෙව. බැන් බැන් බැනින්න. ප්‍රිය දෙයට තණ්හාවින් නැහැ. අප්‍රිය දෙයට කැටින් නැහැ. වැරදි මානෙන්, අස්මානෙන් මුලා වෙන්න. ඒ අනුව මොකද වෙන්නේ? නිබ්බිදා. නිබ්බිදා කියන්නේ නොබැනීම. එතකොට අභිනන්දන යන්න නන්දි නැහැ. ඒ අනුව විරාග අනුපස්සනාව කළා රාගයෙන් වෙනෙන් වෙනවා. නිරෝධ අනුපස්සනාව කළා රෝධ ගෙහි මත්තරලා සමුදයෙන් වීමෙන් වෙනවා. පටි නිස්සග්ග අනුපස්සනාව වළලා අර මේ සංසග්ග වෙච්ච එක පටි නිස්සග්ග කරලා සබ්බූපදි පටි නිස්සග්ග. සියලු උපාදානය කරගන්නා දේ උපාදානය කර ගැනීම විතරයි අයින් කරන්නේ. පංචස්කන්ධය එහෙම අයින් කරනවා නෙමෙයි. අයින් කරන්නේ එක කොටසයි. මොකද්ද කොටස? සබ්බ උපදි උපාදානය කර ගැනීම විතරයි අයින් කරන්නේ. පංචස්කන්ධය අයින් කරන්න බෑ. වෙන්නේ නෑ. කරන්න බෑ. පංචස්කන්ධය අවශ්‍යයි බුදුහාමුදුරන්ට, අරහතුන් වහන්සේට, සියලු ප්‍රත්‍යඥ පුද්ගලයාට. පංචස්කන්ධය නැතුව මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. අපි හුස්ම ගත්තොත් වතුර බිව්වත් මොකද මොනවද මේ ගන්නෙ? ඔය පංචස්කන්ධය. කෑම කෑවොත් පංචස්කන්ධය. ඇනුවක් ඇන්දොත් පංචස්ක. ඒක උපාදානය කරගත්තොත් මම කොට, මගේ කොට, මගේ ඒතන් මම ඒසෝ අමත්ම ඒසෝ මේ අත්තාට යන්න උපාදාන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සියලු ආනපාන සති සමාධියෙහි වැඩින්නේ අර සබ්බූපදි පටිනිසග්ග කළා නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන. නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා නම් Tamanටම තේරෙනවා Taman ඒක අල්ලගෙන නැහැ, බැඳිලා නැහැ. තරහ යන්නේ, ගැටින් නැහැ, බැඳිලා නැහැ. මානින් වැරදිසේ මනින්නේ නැහැ, බැඳිලා නැහැ. ඇලිලිමක්, ගැටීමක්, මුලාවක්, මැනීමක් නැහැ. මේකමයි නිබ්බිදා කියන එක. හැබැයි ওই නිබ්බිදා කියන වචන අර ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරනකොට මොකද්ද දැම්ම අද්භූත මේ වචනේ? මොකද්ද නිබ්බිදා කියන එක තියෙනවා ත්‍රිපිටකේ? මං හිතන්නේ ලක්ෂ වාරයක් විතර. මොකද දාලා තියෙනවා හැම තැනකම? කලකිරීම. මේ කලකිරීමද? නෑ, නොබැඳීම. බැඳීම බාණෙන් බැඳිනවා. බාණෙන් නිදහස් වීම නිබ්බිදා. මෙච්චර පැහැදිලි සිංහල තියෙනවා. දැම්මනේ මේ අපබ්‍රංශ කළු මොකද්ද කලකිරීම කියලා. මේවම තමයි මේ ඔක්කොම ඒ වගේම අර පටිකූල මනසකාරයට පිළිකුල් කිරීම කියලා දැම්මා වගේම මේ නිබ්බිදා කියන වචනේ පරිවර්තකයෝ කලකිරීම කියලා දැම්මා. ඉතින් මිනිස්සු කලකිරෙනවා. අර බලුවමනේ වගේ කලකිරෙනවා. ඈ ඔය භාවනා මධ්‍යස්ථානේ ඔක්කොම කලකිරවන්නේ. කලකිරවල යන්නේ කොහෙද? අර එක්ක අසඤ්ඤතලයට එක්ක හතර අපායට. අඩු ගානේ මනුස්ස ලෝකයකටවත් එන්න නම් පුළුවන් වෙන්නේ නැහැ ඔය අනාර්ය අරූපී භාවනා වඩන තැන්වල. ඔය විදියට බුද්ධ දේශනාව විකෘති කළා, විනාශ කළා, නැති කරා.
එතකොට ස්වාමීන් වහන්ස මේ දේශසාරද සිතුවිල්ලක් ආවම මේ දේශ සිතුවිල්ලක් අජීවී දෙයක් එක්ක ආවම මෙත්තන් සතිය කරනවා.
ඔව් ද්වේෂය. ද්වේෂය කියන්නේ වෛරය නෙමෙයි. ඊට පෙර තත්ත්වය. දෙවෙනි වේෂය. දෝමනස්ස දුක. දයන්නෙන් පටන් ගන්න දෙයක් දුක, දෝමනස්ස, ද්වේෂය. දෙවෙනි වේෂය, දෙවෙනි පැත්ත. ඒක මොකද්ද? අර නොපෑහෙන, නොසීහෙන, නොගැලපෙන, අලන්නේ නැති දේ තමයි ද්වේෂය. තරහා යන්නේ ඊට පස්සේ. දැන් ද්වේෂයට පස්සේ තරහා, ඊට පස්සේ වෛරය, ඊට පස්සේ අර පරිණාහය උපායසේ අයන්නේ. ද්වේෂය තමයි පළවෙනි කොට එන්නේ. දැන් අර අපි කේක් කෑල්ලක් උදාහරණයට දුන්නනේ. දැන් කේක් කෑල්ලක් අපිට කන්න දෙනවා. මේ කේක් කෑල්ල අපි කාපු ගමන්ම මේ කේක් කෑල්ල මනිනවා ඉස්සෙල්ලා කෑපු කේක් එක. මේ කේක් කෑල්ල හොඳ නම් රස නම් ප්‍රිය නම් මනාප නම් මේ කේක් කෑල්ලට රාගයක් එනවා. මීට පෙර කාපු සියලුම කේක් එක තරහක් නෙමෙන්නේ, දෙවෙනි වේශයක්. ඒකයි ද්වේෂය. දෙවෙනි වේශය කියන්නේ එක අප්‍රිය අමනාප වේශයක්. මේක ප්‍රිය වේශය. එකයි දෙකේ තේරුම. එතකොට අර ගැටීමක් ඇති වෙනවා. ගැටීම නිසා තමයි ද්වේෂයක් ඇති වෙන්නේ. මේ ද්වේෂය කියන්නේ වෛරය නෙමෙයි, වෛරයට මුල් වූ නිදාන වූ සිතුවිල්ල. ඒක දිගේ චිත්ත සංචේතන පවත්වනකොට තමයි වෛරය, තරහ, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිගය එන්න එන්න බලවත්
වෙනවා. ධර්මය විකෘති වෙලා තියෙන යුගයක
ඔව්
බෝවහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ නැමැති ත්‍රිපිටක ග්‍රන්ථය කියලාම කියන්න පුළුවන්. ඒ නිර්මාණය කරන්නේ කුමන විදියකටද කියලා පොඩි විග්‍රහයක් කළොත් මම හිතනවා බොහෝ ප්‍රයෝජන වෙයි කියලා.
මොකද්ද ආයි මට වඩා පැහැදිලි නෑ මොකද්ද කියන්නේ.
මේ යුගය ශ්‍රී සද්ධර්මයේ විකෘති වෙලා තියෙන යුගයක්.
ඔව්. සම්මතයෙන් විකෘති වෙලා.
ඔව්. දැන් නිර්මල ධර්මය ඔබ වහන්සේ දේශනා කරමින් යනවා.
ඔව්.
ඒතර දැන් අද මේ වෙන විට බුද්ධ භාවන වැඩසටහනට අලුත් පිරිසක් සහභාගී වෙනවා.
ඔව්.
එනිසා ඔබ වහන්සේ කරුණාහෙලිදරව් කරපු ශ්‍රී සද්ධර්මයේ නැමැති ග්‍රන්ථය නිර්මාණය කරන්න ඔබ වහන්සේට වෙච්ච උපකාර සහ කරපු ආකාරයේ කෙටි විග්‍රහයක් කළොත් මා හිතනවා ප්‍රයෝජනයක් වේවි කියලා.
දැන් මේක මම කාගෙන්වත් අහගෙන හොයලා දැනගත්ත දෙයක් එහෙම නෙමෙයි. මේ ජීවිත කාලේ මං ඉගෙන ගත්තේ නෑ ඉස්කෝලෙකින්, විශ්වවිද්‍යාලයකින්. මේ පාලි හෝ ඔය බුද්ධ ධර්මය හෝ බුද්ධ ආගම හෝ බුද්ධ ධර්මය කාගෙන්වත් ඉගෙන ගත්තේ නෑ. දැන් බොහෝ දෙනෙක් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා, විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පාලි ඉගෙනගෙන, සංස්කෘත ඉගෙනගෙන, සිංහල ඉගෙනගෙන, මෙහෙම ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන තමයි ගන්න. ඉගෙන ගත්ත දේ ජානතු, පසුතෝ නෑ. ඉගෙන ගත්ත දෙයි මත් වෙනවා. බුද්ධියෙන් මත් වෙනවා, උගත්කමින් මත් වෙනවා. එනිසා මම කොහෙන්වත් මේවා ඉගෙන ගත්තා නෙමෙයි. මේවා මේක මේ ඉබේම ධර්මතාවයකින් මේ ධර්මය මතු වුණා. මේ ධර්මය මතු වෙලා වැඩක් නෑ, මතු කළ වැඩක් නෑ. මේ ධර්මය අහන්න, අහලා මග අනුගමනය කරන්න කීප දෙනෙක්වත් නැත්තා. ඉතින් ඒක නිසා දැන් බොහෝ දෙනෙක් මේ කාලේ මේ ධර්මය අහන්න, මේ මග අනුගමනය කරන්න සුදුසු අය, තේරුම් ගන්න පුළුවන් අය, අරිය ධර්මය, අරිය මාර්ගය ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අරිය ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයට අරිය පරිශ්‍රණයක් කරන්න උපකාර වන ආකාරයට ධර්මතාවයෙන් මම මේක බොහොම අතීන්ද්‍රිය ඥානයකින් කාගෙන්වත් අහලා ත්‍රිපිටකයේ කියවලත් නෙමෙයි මම මේව දැනගත්තේ. ත්‍රිපිටකයේ කියවලා ඒකෙන් උපුටාගත්තේ ඒවත් නෙමෙයි. අභිධර්මයේ පාඩම් කරලා කියවලා ඉගෙන ගන්නත් නෙමෙයි. පාලි ඉගෙන ගන්නත් නෙමෙයි. මම එහෙම ඒ වගේ විෂයන් කිසිම දෙයක් විශ්වවිද්‍යාලයක කොයි විශ්වවිද්‍යාලකින් හරි සිංහල භාෂාව හෝ සංස්කෘත භාෂාව, පාලි භාෂාව, බුද්ධාගම, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය මේවා මොකක්වත්ම වචනයක්වත් කොහෙන්වත් කාගෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. මම මේ ලෝකෙ තියෙන සියලුම විශ්වවිද්‍යාලවල සියලුම උපාධි ගත්තා. නමුත් ඒවා ඔක්කොම විද්‍යා විෂයන්ට අදාළ, මේ සංඛ්‍යාවට අදාළ විෂයන්. සං තමයි ඉගෙන ගත්තේ, සංඛ්‍යා තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒක නිසා මේක ධර්මතාවයකින් මතුවෙච්ච දෙයක්. මේක ධර්මතාවයෙන් මතුවෙච්ච දෙයක්. ඉතින් මේක බුදුහාමුදුරුවන්ටත් මේ ධර්මතාවයෙන් මතුවෙච්ච දේ තමයි බුදුහාමුදුරුව දේශනා කළේ. මේක ස්වභාව ධර්ම, මේක ස්වභාවය. ස්වභාවය විකෘති වීම තමයි ආගම. ඉතින් ඒක නිසා මේ ස්වභාව ධර්මයට ගලපා බලා, සියලු දේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා, ණය විනයට සසඳා බලා කියන්න පුළුවන් නම් ඒක තමයි ධර්මය, ඒක තමයි ස්වභාවය. ඒකට බල ගලපාම නිසා මං කාගෙන්වත් කිසිම ගුරුවරයෙකුගෙන් මං මේ ජීවිත කාලේ යම් යම් දේවල් අර බුදුහාමුදුරුවොත් උද්දකරාම පුත්‍රාලාර කාලාම් ගාවට අනාර්ය ධ්‍යානලාභීන් ගියා වගේ මටත් යම් යම් අය වාරකහාමුදුරුවෝ මහණෙනි ඉස්සෙල්ලා අභිරත්න මහත්මයා කාලේ මමත් අභිරත්න මහත්මයාත් නොයෙක් ධර්ම සාකච්ඡා පැවැත්තුවා. ඒ යම් යම් දේවල් මතු කරගත්තා. නමුත් ඊට පස්සේ වහරගාමුදුරුව කියපු දේත් කරපු දේත් වැරද්ද මම පැහැදිලිව විග්‍රහ කළා, විස්තර කළා, පෙන්වා දුන්නා, කියා දුන්නා. නමුත් වහරගාමුදුරුවන්ට ඒකෙන් බේරෙන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තව නොයෙක් අය නොයෙකුත් දේවල් මේ කියනවා, ඒවා වැරද්ද, වචනින් වචනෙම වැරද්ද තේරුම් කරලා දෙන්න පුළුවන්, කියා දෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ මානයක් තියෙන නිසා. ඒගොල්ලෝ උගත්කමින් මත් වෙලා බුද්ධියෙන් මත් වෙච්ච කෙනෙකුට මේක ගැලපෙන්නේ ගලපන්න බෑ, මේක තේරුම් ගන්න බෑ. ඒක තමයි අසුතවත් පුදුජනෝ කිව්වේ. සියලුම උගත්තුත් ඉගෙන ගනින් මේ මත් වෙච්ච මිනිස්සු අසුතවත් පුදුජනෝ මිසක් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ නෙමෙයි. සුතවත් ආර්ය ශ්‍රාවක නම් මේක වචන දෙකෙන් තුනෙන් හතරෙන් මේක කරගන්න පුළුවන්. අතීන්ද්‍රිය ඥානය කියන්නේ හැම දෙයකම විනිවිද බලන්න පුළුවන්, විදල බලන්න. වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන ශක්තිය. ඒ වගේම ඒක විතරක් නෙමේ, ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන එකම තමයි අතීන්ද්‍රිය ඥානය. අතීන්ද්‍රිය ඥානයම තමයි ධම්මෝ සම්දිට්ඨිකෝ, සම් දකින්න ඕන. ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මා දිට්ඨියට පත් වෙන. අකාලිකෝ මේ කෙලෙස් අයින් කරන අකාලිකෝ. අකාලිකෝ කියන්නේ අකාලය නෙමෙයි, කාල කියන වචනේ බුද්ධ දේශනාවේ කොහෙවත් මේ තියෙන එකක් නෙමෙයි. කාල කියන්නේ කෙලෙස්. කෙලෙස් අත්තරින්නේ අයින් කරන්නේ ඉවත් කරන්නේ කොහොමද කියන එක අකාලිකෝ. ඕපන් අකාලිකෝ එහි පස්සිකෝ. එහි පස්සිකෝ කියන්නේ ඒ අනුව ප්‍රහාණය කරන්න, කෙලෙස් අයින් කිරීම අනුව හිත පිරිසිදු කරගන්න, අර ප්‍රහාණය කරගන්න. අර පස්සම් භයන් කාය සංකාරම්, පස්සම් භයන් චිත්ත සංකාරම් දෙක තමා පස්සිකෝ. ඒ අනුව ඕපනයිකෝ. ඕපනයිකෝ ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ තමා ඕපනයිකෝ. ඒ අනුව විඤ්ඤෝ හීටි තමා වේදිතබ්බෝ විඤ්ඤෝ හීටි කියන්නේ සියලු දේ මේ පැවැත්ම තුළ තියෙන මායාව අර කට්ට විනිවිද බලලා ඇත්ත පරම සත්‍ය දැකීමේ ශක්තිය තමා මේ අතීන්ද්‍රිය ඥානය. එතකොට ඔය හය නිවැරදිව තේරුම් ගත්තා නම් ප්‍රායෝගිකව මේක අතීන්ද්‍රිය ඥානය. තුන්වෙනි අස පැහැදෙනවා. මේ මේ මසැසට යට තියෙනවා තව ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ගණනාවක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඒ අය එකතුවත් අතීන්ද්‍රිය ඥානය. ඒ පහේ එකතුවත්. ඉතින් ඒක නිසා මේ මිනිහෙක්ගේ ගාව තියෙන සියලු මිනිස්සු ගාව තියෙන මේ අතීන්ද්‍රිය ඥානය වැහිලා තියෙන්නේ කොහොමද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කියන මලකඩ තුනෙන් අර අඳුරු තුනෙන් වැහිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සියලු අඳුර තමන්ම හදාගත්ත දෙයක්. තමන්ම මුවහ කරගත්ත දෙයක්. තමන්ම කටු තුනක් හදාගෙන මලකඩ තට්ටු තුනක් හදාගෙන වහගෙන දැන් අතරමං වෙලා අසරණ වෙලා මේ පැවැත්ම ගමන් කර. වෙන කාටවත් මේ මලකඩ තට්ටු තුන කඩලා අයින් කරන්න බෑ පිටමිනියෙකුට. තමන්මයි හදාගත්තේ මලකඩ තට්ටු තුන. තමන්ටමයි මේකෙන් මිදී නිදහස් වෙන්න සියලු කටයුතු කරන්න ඕන කරන්න පුළුවන්. සංඝ කිව්ව ගමන්ම සංසාර සම්බන්ධය ගසා දැමීමේ දැක්ම ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මාදිට්ඨිපත් වුණා නම් සංඝ. අඩුමාසයෙන් සම්මාදිට්ඨියටපත් වුණාම සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඒ නිසා සෝතාපට්ටි මාර්ගය සම සංඝ නැහැ. සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා සහ සකදාගාමි මාර්ග බව ඵල බව, අනාගාමි මාර්ග බව ඵල බව, අරහත් මාර්ග බව ඵල බව මේ සංඝ කියන කොටසට අයිති. දැන් දක්ඛින විභංග සූත්‍රයේ තියෙනනේ බික්කු සංඝස්ස දේම කියලා. බික්කු කියන්නේ බික්කු දානෙ එකක්. සංඝ දානෙ තව එකක්. සංඝ වෙන්න බෑ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච එක්කෙනෙක් හරි ඉන්නවා නම් බික්කු සංඝස්ස දේම කියන්න පුළුවන්. සංඝ දානයක් වෙනවා. නැත්නම් වෙන්නේ බික්කු දානයක් පමණයි. එනිසා බික්කු කියන්නේ එකක් බව කය කරන්නට අප කැප වෙලා ඉන්න මහණමේන උපාසික උපාසිකා සිවණක් පිරිසම බික්කු පිරිමුණත් ගැහණු වුණා. සංඝ කියනවා ගැහණුවෝ පිරිමියෝ වෙනසක් නැහැ. ස්ත්‍රියක් හෝ පිරිසෙක් හෝ සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් ඒ සංඝ කියන තත්වයට පත් වුණා. පිරිමියෙක් විතරක් නෙමෙයි ඕනම ගැහණු කෙනෙකුටත් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් දසනේන සම්පන්න වුණා නම් සම්මාදිට්ඨියට පත් වුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ අනුව සම්මාදිට්ඨියට පත් වෙලා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඕනම ස්ත්‍රියකුත් සංඝ වෙනවා. ගිහියෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්. පොඩ්ඩක් මේ මයික් එක දෙන්නකෝ. මේ ස්වාමීන් වහන්සේට තව ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නේ ඉවර නැහැනේ. තව මයික් එකක් තිබුණා නේද?
ගෞරවනීය රහතුන් වහන්සේ, එතකොට සංඝ කියන කොටසට අයතුනාට පස්සේ උපාසක උපාසික ඇත්තන්ට සිව්පසේ ප්‍රතිවේක්ෂාව පිළිබඳව
ඒගොල්ලෝ ආනපාන ඒගොල්ලෝ ධම්මා සම්මාදිට්ඨියට පත් වෙනානේ. ඒගොල්ලෝ ණය වෙන විදිහට කීයටවත් කිසිම ආහාරයක්වත් ගන්නෙ නැහැ. පටිසංකා යෝනිසෝ මානසිකාරයෙන්මයි කිය කියා කලේ නැතුවට ඒගොල්ලෝ ණය ගෙබලමයි මොන ක්‍රමයකින් හරි මේකෙන් විදි නිදහස් වෙලාමයි ගන්න. ආය අලුතෙන් ණය වෙන්නම කරන්නේ නැහැ ඉස්සරහට. විශේෂයෙන්ම සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් අතින් සිදු නොවන එකම වරද තමා සතර අපාගත වන වැරදි වලින් නියත සම්බෝධි පරායනයෙන්ම මිදුණා. එච්චරයි. පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒවට දැන් වැරද්දක් වුණ බව අර පටිසංකාය යෝනිසෝණේ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් එයාට තේරෙනවා මාතින් වැරද්දක් වුණා එක්ක වැරද්දක් වෙනවා වෙන්නේ යනවා. ඒකෙන් වහාම ඒ වැරද්දෙන් අර තුන්වෙනි සංවරත්වය තියෙනවානේ. ඉන්ද්‍රිය සංවරය, පත්‍ය සංවරය, මේ මොකද්ද පටිසංකා, මේ මොකද්ද තුන්වෙනි සංවරය, පාටිමොක්ක සංවරයෙන් ඒකෙන් විදී නිදහස් වෙනවා. පාමොක් සංවරයෙන් ගියෙක් වුණත් ඒකෙන් විදී නිදහස්. ඒ නිසා අනිපාර සෝතාපට්ටි ඵලයට පත් වූ ගිහියෙක් හෝ පැවිද්දෙක් තුළ මේ තමන්ගේ දැනුමට ඥානයට වඩා ශක්තියක් ඒ පුද්ගලයාට ලැබෙනවා ධර්මතාවය. ඒ පුද්ගලයාව සියලු වරදින් පාපයෙන් මුදවන්නේ අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ඒක අරිට වඩා බලවත්. ඒ නිසා සියලු සෝතාපට්ටි ඵලයට පත් වූ අයට තමන්ගේ අර ගති පුරුදු උරු පුරුදු වලට වඩා බලයක් තියෙනවා, බලයක් ලැබෙනවා ධර්මතාවයෙන්. ඒක තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාර. ඒ නිසා ඒ පුද්ගලයා නිතරම ධර්මයෙන්ම රැකෙනවා, ධර්මයෙන්ම ආරක්ෂා කරනවා.
එතකොට ශරීරයේ හැමන් ක්‍රියාකාරීත්වය වෙනසක් වෙනවා.
ඒවත් මෙහෙමයි. සෝදාපට්ටි ඵලයේදී ඒවා එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සකදාගාමි මාර්ගයේදීත් ඒවා එක වෙනසක් වෙන්නේ නැහැ. අනාගාමි ඵලයටපත් වුණාම ඒ හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙනසක් වෙනවා. අරහත් ඵලයටපත් වුණාම සහ මුලින්ම රූප රාග අරූප රාග නැති වුණාම මාන උද්දච්ච සාම්ලිම වෙනස් වෙනවා.
එතකොට සෝදාපන්න ඵලයටපත් වුණාට පස්සේ රුධිරාණු රක්තාණු වල වෙනස
නැහැ. ඒත් නැහැ. එම්නම් ඔය දැන් විසාගාව සෝතාපන්න ඵලයට පත් වෙලා බබල කීනෙක් හම්බුණා, දරුවෝ 16 දෙනෙක් හම්බුණා කියලා තියෙනවා. එහෙම වෙනසක් නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වුණාම වෙන්නේ මේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය පිරිසිදු වීම, ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මා දිට්ඨියට පත් වීම පමණයි. ඊට එහා යන්නේ එම්නම් අනික් ඵලවලදී කරගන්න දෙයක් නැහැ නේ. අනික් ඵලවලදී තමයි රාග විරාග කරන්නේ තුන් අවස්ථාවක.
ඥානි ඵලවලට යෑම කියන එක සිද්ධ වෙන්නේම ආනපානවලින්.
ආනපානයමයි කරන්න ඕනේ. ආනපානය නොකඩවා කරගෙන යෑමෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වීමෙන් අනික් ඵල අර ද්වින්නම් ඵලානම් අධිගත අඤ්‍යතරම් ඵලං ආපාග. එතකොට හැමතිස්සෙම වෙන කවුරුවත් වෙන මොකවත් නොකලත් ආනපාන සති සමාධියේ පමනක් ඉන්නවනම් අවසන් වෙන්නේ අවුරුදු 7ක් යන්න පෙර අරහත් ඵලයට පත් වෙන. හැබැයි උස්ම ගැනීම පිට කිරීම එහෙම ආනපාන සති සමාධිය නෙමෙයි. ඒක ප්‍රාණයාම ආන පාන. ඒක සති නෑ. ඒක ප්‍රාණයාම ආන බඩු පිම්බීම හැකිලිම ඒක කසින පිරියම් කිරීම, වායෝ කසින, පඨවි කසින, ආපෝ කසින, අරේණු කණේ හම්දුරංගේ පොත්වල තියෙන ඔක්කොම ඔය කසින පිරියම් මේවා හෝ රේණුකානේ හාමුදුරුවෝ ලියපු කිසිම පොතක මේ බව උදුරා දැමීමේ බුද්ධ භාවනාවක් ශේෂයක්වත් ගෑවිලාවක් වචනකින්වත් විකෘතියක් මිසක් පරම සත්‍යයක් අපේම ගමේ හාමුදුරු නම. නමුත් කරන්න දෙයක් නැහැ. ඇත්ත ඇටි ඇටිට කියන්න නෑ. ශුන්‍ය වෙන්නේ රාගයෙන් ශුන්‍ය වෙනවා, ද්වේෂයෙන් ශුන්‍ය වෙනවා, මෝහයෙන් ශුන්‍ය වෙනවා. නමුත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පූර්ණ වෙනවා. එතකොට හිත පිළිලා, හිත හිස් නැහැ, හිත අසඤ්ඤ නැහැ. දැන් අර ඔය කියන අනාර්ය භාවනාවේ හිත අසඤ්ඤ වෙනවා.
ගරුතර ස්වාමීන් වහන්සේ, දස්සනා පහතබ්බ යටතේ අපි සම්‍යක් දෘෂ්ටිය කී ආකාරයකට ඇති කරගන්න ඕනද, මිත්‍යා දෘෂ්ටිය කී ආකාරයට පහ කරගන්න ඕනද?
මොකද්ද
දසනා පහතබ්බ යටතේ
ඔව්
සම්‍යක් දෘෂ්ටිය කොයි කොයි ආකාරයෙන් ඇති කර ගන්න ඕනද, කොයි ආකාරයට මිත්‍යා දෘෂ්ටිය පහ කර ගන්න ඕනද?
ඉස්සෙල්ලාම සං දකින්න ඕන. මොකද්ද සං දකින්නවා කියන්නේ? සමුදය බිහිවන සම්බන්ධයක් අලුතෙන් උපදින උපද ලබන ආකාරය දකින්න ඕන. ඒක තමයි ධම්මෝ සං දිට්ඨිකෝ. ඒ කියන්නේ සමුදය බිහිවන අනුසය උපදින නැවත නැවත දැන් මේ අද උන දේ නෙමේ ඉදිරියට මේ සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. අපි රාගයෙන් තණ්හාවෙන් යමකට බැඳුනොත් අද කරන දේ නිසා වෙන්නේ මොකෝ? යායන් තණ්හා පොනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දමි සේයතිදං කාම තණ්හා භව තණ්හා ඉදිරියට ඉතිරි වෙනවා. ඉදිරියට පරිසම් දෙන්න දේ දකින්න ඕන. ඒක ධම්මෝ සම්දිට්ඨිකෝ. ඊට පස්සේ සම්ම දක්ඛාත මේ සංවලින් මිදී නිදහස් විය හැකි මේ අලුතෙන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් මිදී නිදහස් විය හැකි, නිදහස් විය යුතුයි, ඒකට ක්‍රමයක් තියෙනවා කියන එක දකීම සම්ම දක්ඛාත. සංවලින් මිදී නිදහස් වෙන ක්‍රමයේ දැකීම. ඊට පස්සේ ඒ සංවලින් මිදී නිදහස් වීම සම්මා දෘෂ්ටියට පත් වීම. මේ තුන පූර්ණ වුණ ගමන් උද්ගලයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙනවා. මේකට මේ කියන වචන තුන නෙමේ, මේකට හුඟක් අර සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. කොහොම සං උපදින්නේ? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කොහොමද සං දකින්නේ මේ තමන් මෙනෙහි කළා අර සුතමය ඥානෙ සුතං සුසුතං බහුසුතං සුතදර වෙලා විචතා පරිචිතා මනසිකරෝතා කරන්න පුළුවන් වෙන්න විචතා පරිචිතා විචතා කියන්නේ විමර්ශනේ විචක්ෂණේ පරිචිතා මේ පරිහරණය කළ යුතු සහ පරිහරණය නොකළ යුතු දෙක දෙපැත්ත කරණීයකරණීය සේවිතබ්බා සේවිතබ්බා දකින්නු ඒ අනුව තමයි සම්මාදිට්ඨියට පත් වෙන්න ඕනේ ඒකට බණ අහන්න ඕනේ බණ ඇහුවේ නැත්නම් අපි කරන්නේම පෘථග්ජන පුද්ගලයා අසුතවත් ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා එච්චරයි ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරනවා මනිනවා නමුත් දැන් සුතවත් ආර්ය ශාවකයා ප්‍රිය දෙයට ඇලීමේ ආදීන වහන්සන්ත දැකලා තියෙනවා අප්‍රිය දෙයට ගැටීමේ ආදීන වහන්සන්ත දැකලා තියෙනවා තමන්ට උරුම වෙන පටිසන්දෙන ඵල විපාක දැකලා ඒ වගේම මානෙන් මෝහෙන් කටයුතු කිරීමේ ඵල විපාක දැකලා තියෙනවා ඒ අනුව ධම්මෝ සම්දික්කෝ වෙලා සම්මදක්කාතා සම්මාදිට්ඨියටපත් වෙනවා ඒ මේ තුන තම අවශ්‍ය වෙන මොකක්වත් නෙමෙයි ඒක දකින්නකම් අර දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියන தත්වෙන් සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ තියෙන්නෙම වැරදි මිත්‍යා දෘෂ්ටියක් තමන් විසින් හදාගත්ත තමන්ගේ පැවැත්ම සඳහා උපකාර කරගන්න හදාගත්ත දිට්ඨියක් දැක්මක් මානයක් මිම්මක් කෝදුවක් තියෙන. තමන්ගේ කෝදුව වැරදි බව තමන්ට තේරෙන්නේ නැහැ. තමන්ගේ කෝදුව වැරදි බව තේරුම් ගත්ත දාටයි සම්මාදිට්ඨියටපත් වෙන්නේ. තමන්ගේ කෝදුව ප්‍රිය අප්‍රිය. තමන්ගේ මානෙ මිම්ම ප්‍රිය අප්‍රිය. ඒකනේ අර චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය කිව්වේ මොකද්ද? පරිඤ්ඤාතම් පරිඤ්ඤේය පරිඤ්ඤා තන්ති පිරි අපිරි දෙකම සිඳ යමක් දකින්න පුළුවන් වෙන්න දැන් අද ওই චතුරාර්ය සත්‍ය විග්‍රහය කරලා තියෙන එකේ පි අපි අටක් තියෙනවා අටම අත්තර දාලා පරිවර්තනය කරලා තියෙනවා ජාති පි දුක්ඛ ජරා පි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ ජාතිය ජරාව ව්‍යාධිය මරණය නෙමෙයි දුක එහෙනම් මොකද්ද හිතේ ඇති වුණු මිම්ම ප්‍රිය අප්‍රිය දැන් මං අර ඊ මරණය පිළිවන් කිව්වනේ මරණය අපිට දුකක් නැහැ ප්‍රිය නොවුනන මරණය අපිට සැපක් නැහැ අප්‍රිය නොවුනන ඒක නිසා මරණය නෙමෙයි මේ දුක දැන් කිව්වනේ දැන් අනුන්ගේ ළමයි කීපදෙනෙක් මැරෙන බබලන් අද ලංකාවේ දැන් ඒ ඩෙන්ගු හැදිලා තව නොඑක් හැදිලා අපිට කාටවත් දුක් වෙන්නේ නැහැ හැබැයි තමන්ගේ ළමයට අර බැඳීම ප්‍රිය බව අර සම්බන්ධයේ බැඳීම ප්‍රිය බව තියෙන්නේ මගේ දරුවා ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් අස්මිමානේ මමත්තේ මගේ කොටගෙන ඒකයි දුක ඒක අයින් කළාම මේ මරණය කියන්නේ ස්වභාව ධර්මයක් කාටවත් උරුම වෙන දෙයක් ගෙනාපු කර්ම ශක්තිය වුණාම මරිනවා ඒක තමයි අනිච්ච දුක්ඛ අනත්තම නිහි කළා නිච්ච සුඛාත් අයින් කළා නිබ්බිදා වෙනවා කියන්නේ මේකයි ධර්මය නැතුව වෙන මොකක්වත් නෙමෙයි ඉතින් ඒක නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මේ දුක තේරුම් ගැනීමක් නෙමෙයි මේ දුකට හේතුව දැකීම මේ දුකට හේතුව තමයි ප්‍රිය අප්‍රිය කියන අපේ වැරදි කෝදුව අපි බලාපොරොත්තු වෙන්නෙම සැප සුව සුභ සුචි සුඛ ඒකට අපි බැඳුන ගමන් උරුම වෙන්නෙම දුක ද්වේෂය දොම්නස අසුචි අසුභ මේවා උරුමයි ඒ නිසා යම් කිසි කෙනෙක් සැපක් බලාපොරොත්තු වෙනවා නම් අවසන් වෙන්නේ කොතනින්ද දුකෙන් මේක තේරුම් ගත්තා නම් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන් ආය වෙන මොකක්වත් ඕනේ නැහැ මේක තේරුම් නොගැනීමනේ ඔය සැප සුව ඔය තව එකතු කරගන්නේ කොට ගහගන්නේ කන් දාලා කම්බි ගහලා කොටු කරලා ඔක්කොම මේ නොයෙකුත් දේවල් රූප වේදනා සංඥා සංකාර ඉඩකඩන් ගෙවල් දොරවල් යහන වාහන ඔක්කොම එකතු කරගන්නේ මොකටද? අර තණ්හාව උපාදානිය තියෙන නිසා. ඒකෙන් සතුටක් සුවයක් තමන්ට හෝ තමන්ගේ අර බැඳීමෙන් තියෙන සම්බන්ධයක් තියෙන ඥාතීන්ට හෝ දූ දරුවන්ට හෝ ලැබෙයි කියලා. නමුත් තමන් යනකොට ඔය එක නූල් පොටක්ක් ගෙනියනවද? ඒ ගෙනියන්න පුළුවන් තත්ත්වයට පාත් ගන්න පුළුවන්. ඕවා ගොඩ ගහ ගන්න එකතු කර ගන්න තරම් වැඩි වෙන තරමට බර වැඩි, බය වැඩි, බැම්ම වැඩි, අර හිරේට වැටුනේකම වැඩි. නිදහස් වූ තරමට හිත නිදහස්, පිරිසිදු, විමුක්ති. ඉතින් මෙච්චර තියෙද්දි ඔය තීජාවේ පංචස්කන්ධය තියෙනවා. ඒ උපාදානය කරගන්නේ හිතෙන්. අතේ නෑ. ඔය දැන් කවුරුවන් මෙතෙන්ට අතේ ගෙනල්ලා නැහැ. ඔය ඔක්කොම කොහෙද තියෙන්නේ? හිතේ. හිතයි ඔය බර වෙන්නේ, බය වෙන්නේ, බැම්ම වෙන්නේ. ඒකනි කියවල පස්සම් බයන් කාය සංකාරම්, පස්සම් බයන් චිත්ත සංකාරම් කිය. ඒ නිසා ඔය ඔක්කොම පස්සම් බයන් වෙනවා. බය ප්‍රහාණය වෙනවා, ඉවත් වෙනවා, අස් වෙනවා. බර නැති වෙනවා, බැම්ම මිදෙනවා, විමුක්තියටපත් වෙනවා, නිදහස් වෙනවා.
ගෞරවනීය අරහතුන් වහන්සේ මේ අනුකම්පා කරලා මේ පැහැදිලි කරලා දෙන්න. දීගං වාස්සසන්තෝ අපේ මේ సంతානේ තැම්පත් වෙලා තියෙන කාම විතර්ක මතුවෙනකොට ඒක කොහොමද ආනපාන වලින් ඉවත් කරගන්නේ කියන්නේ?
ඔව්, දීර්ඝ සංසාරේ අපේ තියෙන ගතියක් යම් මොහොතක අපි මොන ඉරියව්වක ඉඳන් හරි ඉන්නකොට මතුවෙන්න ඉඩ තියෙනවා. අපි හිතමුකෝ එක පාට මතු වුණා ප්‍රියමනාප දෙයක්. ඒක නැවත සිහිපත් කිරීම තමයි කාම විතක්ක විචාර පැවැත්වීම. ඊට පස්සේ කාම තණ්හා පැවැත්වීම. ඒක නිසා වෙන්නේ මොකෝ අලුත් වෙනවා. අර බැම්ම, අර හිරේ, අර ගැටේ ආයි අලුත් වෙනවා. ඒ වගේම ව්‍යාපාද විතක්ක විචාර අපිට හෝ අපේ කෙනෙකුට හෝ අර ගැටීමක් නොගැලපෙන, නොපෑහෙන, නොතීහෙන දෙයක් සිහිපත් වුණාම ඒකත් දීර්ඝ සංසාරේ. ඒක ආපු එක මේ දැන් ඇහෙන් කණෙන් ආසෙන් බලනවා නම් ඒක රස්සංවා. අර දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු ගතියකටයි ඔය අදාළ. ඒකනේ දී ගංවා. ගං කියන්නේ එතන ගති. ඒ දීර්ඝ සංසාරේ ගෙන ආපු ගතියක් නිසයි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. ඒ ගතිය නැතුව අලුතෙන්ම නම් ඒක රස්සංවා. ඒ දීර්ඝ සංසාරේ ගෙන ආව ගතියකුත් මතුවෙන්නේ කොයි වෙලාවේද? වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොතේ මේ කපා දැම්මොත් ආනපාන සත්‍ය සමාධිය වඩලා ඒකෙන් ඇති වෙන අයහපත් ප්‍රතිඵල නැහැ. ඒක යහපත් ප්‍රතිඵලයට ඒවලෙම හරවා ගන්න පුළුවන්. ඒ වගේමයි රස්සංවා. ඒකත් අස්සපස්ස අර ඒක වැරදි එකක් එනවා නම් ඒක ප්‍රහාණය කළා. ඒ වෙනුවට හරි ඒක අරගත්ත ගමන්, ඒක අස්ස කළ ගමන් ඒකත් හරි ගස්සගෙන ඒකෙනුත් යහපතක් පිරිසිදු වෙනවා. දෙකෙන්ම පාහං තියෙනවා, පිරිසිදුයි. කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං. පිරිසිදු වෙන්න ඕන. පිරිසිදු වෙන දේ කිරීම ආනපාන සතිය නිවැරදිව කිරීම. පිරිසිදු නොවෙනවා නම් ආනපාන සති සමාධිය පිහිටලා නැහැ, නිවැරදිව. එච්චරයි තේරුම් ගන්න. ඔය දැන් ඔන්න උදාහරණකින් පැහැදිලි කරනවා කිව්වා නම් ඔන්න අපි වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. රෑ නිදාගන්න ඉස්සෙල්ලා ඇඳට ගියා. ඇඳට ගියාම දැන් සයනවා. මේ වෙලාවේ අපි දැන් ඇහැට මොකක් පේන්නේ නැහැ. හැබැයි කන්ට මොකක් ඇහෙන්නෙත් නැහැ. අපිට දවල් හරි අද හරි ඊයේ හරි මතක් වූ යම් ප්‍රිය මනාප සුන්දර සුබ දෙයක් එකපාරට මතක් වෙනවා. ඒක දිගේ අපි චිත්ත වීති සංචේතනා පාත්‍යන් යනවා. ඒක මොකද්ද? කාම විතක්ක විචාර. ඒකෙන් මොකද වෙන්නේ? හිත මත් වෙනවා, රත් වෙනවා, රාගෙන් මත් වෙනවා, සංචේතනා ඇති වෙනවා, සන්දේ බිහි වෙනවා. අපිට නොදැනම අපි ඒක අලුත් වෙනවා. අර බැම්ම අලුත් වෙනවා, අර ගතිය අලුත් වෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකාර තත්‍ර තත්‍ර අභිනන්දනය. අභිනන්දනයක් ඇති වෙනවා. බැඳීම තද වෙනවා. ඒක ඒ වෙලාවෙම ඒ දැන් ඒ සයනෝවා වෙලාවෙම අපි ආනපාන සති සමාධිය දන්නවා නම් අපි ආනපාන කළොත් මොකද වෙන්නේ? ඒ කාම විතක්ක විචාර අයින් කළා, නෙක්ඛම්ම සවිතක්ක සවිචාර කරනවා. කාමයෙන් වෙන් වෙලා අපි අර අසුභානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා, නිබ්බිදා කියන තත්වෙට ඒවලෙන්පත් වෙන්න පුළුවන්. ඒ මොහොතේම අපි අර බැම්මකට බැඳුනේ නැහැ. ඒකයි ආනපාන. ඒ දෙකම කරන්න ඕන. අර අසුභානුස්සතිය වැඩිමයි, අනිච්ච දුක්ඛානත් මෙනෙහි කිරීමයි, නිබ්බිදා කියන තත්වයටපත් වීමයි පූර්ණ වුණා නම් ආනපාන සති සමාධියේ නියම පූර්ණ වීම වුණා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ආයි වෙන එකක් නෙමෙයි. එච්චරම තමයි. ඒ වගේම හැම එකක් තරහක් වෙන්න පුළුවන් ව්‍යාපාදිත. දැන් දවස තුල Tamanට මොකක් හරි නොගැලපෙන නොපෑහෙන කෙනෙක් වචනයක් කිව්වනම් ක්‍රියාවක් කළා නම් ඒක අර රෑ නිඳාගෙන යනකොට මතුවෙනවා. දැන් ඒකෙන් අරමගේ හිතේ වෙන්නේ මොකද? අර සංචේතන පැවතුන නම් ද්වේෂයක් අලුතෙන් ඇතිවිලා අර ද්වේෂයෙන්ම තර වෙනවා, ලොකු වෙනවා, කිලුට වෙනවා. ඒ වෙලෙම මෛත්‍රී වඩලා ඒකෙන් සාමුලින්ම සදාටම මිදී නිදහස් වෙලා අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා, නිබ්බිදා වුණා නම් ඒකෙන් එන්න තියෙන ප්‍රතිඵල වෙනුවට ඒක අයින් කළා, ඒකෙන් යහපත් ප්‍රතිඵලයකුත් උරුම කරගත්තා. ඒක තමයි ආනපානස.
අවසරයි අපි හැමදෙන් වහන්ස, මේ සෝතාපට්ටි ඵලයට පමුණුණු කෙනෙකුට සංඝයා වහන්සේ කියලා ආමන්ත්‍රණය කරනවලු. නමුත් අප බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන හැම වෙලාවකම මේ රහතුන් වහන්සේලාටත් සෝතපට්ටි ඵලයට පන මාර්ගඵලලාභී සීළු දෙනටම බික්කු බික්කුණුයි කියලා ආමන්ත්‍රණය
කළේ. නෑ, ඒකනේ මේ කිව්වේ. බුදුහාමුදුරුවෝ කවදක්වත් මේ මගඵල ලැබූ අරහතුන් වහන්සේලාට ධර්ම දේශනා කළේ නෑ. නමුත් මගඵල ලැබූ අරහතුන් වහන්සේලාට ඒ ධර්ම දේශනාවල හිටියා. නමුත් බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළේ බික්කු. බික්කු කියන්නේ භව කය කරන්නට, රාග භව, ද්වේෂ භව, මෝහ භව කපා භව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයෝ සිව්වනක් පිරිසක් හිටියා. ඒ අය බික්කු. එම්සක් අරහතුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ බණ දේශනා කරන්න ගියේ නැහැ. හැබැයි අරහතුන් වහන්සේලාත් එතන හිටියා. දැන් සරියුත් හාමුදුරුවොත් හිටියා. සරියුත් හාමුදුරුවන්ට නෙමෙයි මේ බණ දේශනා කළේ. එතකොට සරියුත් හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ එක කිව්වේ. එතකොට සරියුත් හාමුදුරුවන්ට දේශනා කරන්න ගියා නම් එහෙම සරියුත් හාමුදුරුවන්ට දේශනා කළේ නැහැ. ඒගොල්ලන්ට කියන්න කියා දෙන්න බෑන්නේ. කතං කරණීය නාපරං ඉතත්තා යාති පජානාත්. ඒගොල්ලන්ට කියා දෙන්න දෙයක්, කරගන්න දෙයක් කරගෙන ඉවරයි. එනිසා අරහතුන් වහන්සේ කෙනෙකුට තවත් බණ කියන්න ඕනේ නැහැ. කවුරුවක් අහන්න දෙයක්වත් නැහැ, දැනගන්න දෙයක්වත් නැහැ, තේරුම් ගන්න දෙයක්වත් නැහැ, කරගන්න දෙයක්වත් නැහැ. කරගෙන ඉවරයි. කතං කරණීය නාපරං ඉතත්තය.
ස්වාමීන් වහන්සේ 2008 වසරේ ඉඳලා ඔබ වහන්සේ මේ මම ඇතුළු කොට අතිවිශාල පිරිසකට උපදෙස් දෙමින් මේ වැඩපිළිවෙලගෙන යනවා. ඒතර මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? මේ වෙන විට අපිට ඇහෙනවා වහන්සේට ස්වාමින් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරනවා.
ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක්
නෑ. මේ නුසුදුසු වචනයක්
තියෙනවා නෑ. ඒක මෙහෙමයි. ඒක ඉතින් ඒ අයගේ ආමන්ත්‍රණය පුරුද්ද පුහුණු අනුව නොඑක් අය නොඑක් වචන කතා කරනවා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ සමාජයට ගෞරවය නිසා වෙන්න පුළුවන්, යම් ඒගොල්ලන්ගේ චේතනාව වෙන්න පුළුවන්. ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ.
සමාජ නුසුසුයන් වහන්සේ මේ සමහරු රහතුන් වහන්සේ කියනවා, අරහතුන් වහන්සේ කියලා
කියනවා. ඒ ඒ අය ඒ අපි ඒවත් අර අදිවාසයේ අදිවාසනා පහට බා කරනවා. ඒවත් අපි ඒවට ගැටෙන්න ඇලෙන්න මුලා වෙන්න හොඳ නැහැ. අපි ඒකට සතුටු වෙන්න ඕනෙත් නැහැ, ගැටෙන්න ඕනෙත් වැඩකුත් නැහැ. ඒ අයගේ තීරණයක්, ඒකේ අයගේ එයාට හිතෙන වචනේ කතා කරනවා. ඒකේ ප්‍රශ්නයක්. අපි ඒවා දැන් බුදුහාමුදුරන්ට මේ අර සීල බ්‍රාහ්මණය ඇහිලා කිව්වේ මොකද්ද? ඔබට ඇයි බුද්ධ කියන්නේ කියලා. ඈ, ඔබ බුද්ධ වුණේ කොහොමද කියලා ඇහුවේ. ඉතින් ඒක නිසා ඒ වගේ ඕනතරම් මිනිස්සු හිටියයි, එදත් ඉන්නවා, අදත් ඉන්නවා. ඒවට දැන් අපි ඔයාට තර්ක විතර්ක කරන්න යන්නත් ඕනේ නැහැ, එකට එක කියන්නත් යන්න ඕනේ නැහැ. ඒ වගේ මිනිස්සුන්ට කරුණු පැහැදිලි කරන්න, හොඳ නරක කියා දෙන්න යන්නත් ඕනේ නැහැ. ඒක වැඩක් නෑ. බුදුහාමුදුරුවෝ කියෙත් නෑ. දැන් බුදුහාමුදුරුවන්ගේ ජේතවනාරාමයේ ඉන්න අවුරුදු ගානක් තුළ අර ගේට්ටුව ගාව ඇතුල් වෙන තැනම හිටියේ කවුද? චුන්දසූකර. ඌරුමර්මිය බුදුහාමුදුරේ එක දවසක් හරි කතා කළකද උඹ ඔය වැඩේ කරන්න එපා නවත්තපන් කියලා. ඈ කියන්න ගියෙත් නැ, කතා කළෙත් නැ, ආවෙත් නැ, කිව්වෙත් නැ, ධර්මයේ දේශනා කළෙත් ටීවක තමයි මේ කිත් ඔය ගේට්ටුවෙන් එහා පැත්තේ මිනිස්සු ඉන්න ඕන තරම්. ඒ මිනිසුන්ට මේ වැඩකුත් නැ, මේ වහන්නෙත් නැ, අහල වැඩකුත් නැ. ඇයිමෙන් තවත් පැටලිල්ලක් ගැටීමක් එනවා. ඒක නිසා ඒවට අපිට කරන්න දෙයක් නෑ. ඒක ඒගොල්ලෝ ගෙනාපු කම්ම ආවරණ විපාක ආවරණ පාත්තගෙන යන කෙලෙස ආවරණ වෙන මොකක්වත් නෑ.
අදර කරුණේ අරහතුන් වහන්සේ මේ ආමන්ත්‍රණය කර සුදුසුම වචනේ මොකක්ද?
ඒක ඉතින් කැමැති වචනකින් ආමන්ත්‍රණය කරන්න. මම එහෙම සුදුසුයි කියන්නේත් නෑ, නොසුදුසුයි කියන්නේත් නෑ. ඕනේ විදියක මට ඒක ගැටලුවකුත් නෑ, ගැටීමකුත් නෑ. මට ඒක කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ. උපේක්ෂා සිටින් අර ඉවසන විමසන එච්චරයි.
ගෞරවනීය අරහතුන් වහන්සේ මේ කාමරාග මේ දීගංවා අසන්තෝ විදිහට මතුවෙනකොට මේ සම්පූර්ණ මුලින් උපටලා අයින් කළාම දාන්න අසුභයත් එක්ක මෙත්තානි සංසෙත් පටන් ඕනද?
අසුභයයි අනිච්ච දුක්ඛ අනන්ත මරණාසුන්සයයි භව උද්දාන නිබ්බිදා බෞද්ධානුසතිය තුනම වඩන්න ඕන. තුනම එකටම යුගනද්ද හැටියට වඩන්න ඕන. ඒක සමත විපස්සනා දෙකම එකටම. සමතේ තමයි අර අසුභානුස්සතිය, අර බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, විපස්සනා අනුපස්සන තුනම වැඩුවොත් නිබ්බිදා කියන තත්වයට එනකම්ම බැඳීමක් තියෙනවා. නිබ්බිදා කියන තත්වේ පූර්ණ වුණොත් බැඳීමෙන් ඉවරයි, බැම්ම කපල යනවා.
ගරු අරියතින් වහන්ස, මම දැනගන්න කැමතියි දැන් මේ බුද්ධ භාවනාව වඩාගෙන යන කාලේ අතුරුසුද්දී අපි හදිසියේ මරණයට පත්වීම වුණොත් මේ චුතිසිතේදී අපිට සෝහම් ඵලය ලැබෙයිද?
ඔව් ලැබෙනවා. බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා පග්ගුණ කියලා සූත්‍රයක් තියෙනවා. පග්ගුණ කියලා අංගුත්තර නිකායේ චතුර්ථක නිපාතේ තියෙනවා පග්ගුණ කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ ශේෂ මාත්‍රයක්වත් මේ අරිය ශ්‍රාවකෙක් හැටියට මේ අරිය ධර්මයේ තේරුම් ගත්තනම් මේ අරිය ධර්මයේ නම් ඒ පුද්ගලයා ඒ හිත තිබුණේ ඒක ඒ පුද්ගලයාට මරණ මොහොතේදී මගඵල ලබන්නට අඩුම වශයෙන් සෝතාපට්ටි ඵලයට හෝ පත් වෙන්නට හේතු වෙනවා කියලා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය වැඩෙනවා නම් මේක පටන් ගත්තොත් අද හෙට මැරුණයි කියලා බය වෙන්න ඕනෙකුත් නැහැ. ඒක නිසා මරණයට බය වෙන්න ඕනෙකුමකුත් නැහැ. මොකද දැන් තමන් කරගන්න ඕනේ හුඟක් දේවල්, දැනගන්න ඕනේ හුඟක් දේවල් දැනගෙන. නමුත් දැන් මේක නොදැන මැරුණා නම් කොහේ කොතන උපාදානය කරගනීද දන්න. දැන් කිසිම දෙයක් උපාදානය කරගන්න සුදුසු නොවන බව දැන් දන්නවා. උපාදානය කරගන්නේ අතින් නෙමේ හිතෙන්. එතකොට පිරිසිදු කරගන්න ඕනේ අතද හිතද? හිත. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා ඒ කාලේ මේ ගංගවල් හතක් තිබුණා නැගෙනහිරට ගලාගෙන යන ගංගා පෙයියාලේ. මේ ගංගවල් හතේම වතුරෙන් හේදුවත් පිට විතරයි හොදන්න පුළුවන්, ඇතුළ හොදන්න බෑ. ඇතුළ හොදන්න බෑ ගංගවල් හතේම වතුරෙන් හේදුවත්. ඇතුළ හොදන්න තමන්ගේ හිත පාහන් කියන පිරිසිදු බවට පත් කරගෙන. ඒක බොහොම ලේසි වැඩක්. ඒ කාලේ බමුණෝ තොටුපළවල් හතකින් දවසකට නෑවා. මොකටද? කෙලෙස් හෝදන්න, කිලුටු හෝදන්න, කුණු හෝදන්න. හේදුනේ කුණු පිට තියෙන දේවල් විතරයි ඇතුලේ තියෙන දේවල් හේදුනේ නෑ. මේක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා අපේ පිටකුණුත් හෝද ගන්න ඕන. දවස ගානේ මූණ හෝදනවා, ඇඟ හෝදනවා, රෙදි හෝදනවා, ඔක්කොම. හැබැයි දවස ගාන ආනපාන සති සමාධිය වඩනවා නම් ඇතුලේ තියෙන කුණුත් හේදෙන බව හැම කෙනෙක්ම තේරුම් ගන්න. ඒ නිසා අපේ පිටකුණු අපිට පේනවා, ඇතුලේ කුණු ලේසියෙන් පේන්නේ නැහැ. ඇතුලේ කුණු තමයි අපි හොද ගන්න ඕන. ඇතුලේ කුණු මොනවද? අර රාග ද්වේෂ මෝහ අලුතෙන් සකස් වෙන එක, එකතු වෙන එක. ඒක නිසා අලුතෙන් අර ගුණ ගොඩට තව ගුණ එකතු වෙනවා. ඒ එකතු වෙන්න එන බව තමන්ට තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයා ධම්මෝ සම්දිත්තිකෝ, එන්නේ පුද්ගලයා පජානාති. මේ බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම බලවත්ම වටිනාම වැඩියෙන් බුදුහාමුදුරුව පාවිච්චි කරලා තියෙන ත්‍රිපිටකයේ තියෙන වචනේ මොකද්ද? පජානාති. හැබැයි විකෘති කළ වචනේ මොකද්ද? පරිවර්තනය කරගන්නකොට ඒ වචනේම. ඒක ඥානතෝ කියන්නේ දැනුම, පජානාති කියන්නේ ත්‍රිපිටකයේ තියෙන. දැන් බලන්න බලන්නකෝ මේ අපි ගාව තියෙන ත්‍රිපිටකේ ඔක්කොම පජානාති කියන තැනට දාලා තියෙන දැනගනි. සහ මුලින්ම සම්පූර්ණයෙන්ම වැරදි. අඩු ගානේ ඕකවත් පරිවර්තනය කරන්න බැරි වුණානේ ඔය පරිවර්තකයන්ට. පදපරම විදිහට ඥානතෝ කියන්නේ දැනුම, දැනගනි. ඒක හරි. නමුත් පජානාති කියන්නේ ප්‍රජනනය. ප්‍රජනනය. ඒ කියන්නේ අලුතෙන් තමන්ගේ හිතේ වෙනස්කමක් අලුතෙන් උපදිනවා. එන්නේ ඒක දැන ගැනීම. දැන් තරහ නිසා තමන්ගේ හිත කළු වෙන බව දැනගත්තොත් අන්න පජානාති. ඒක තේරුම් ගන්න බැරි නම් නප් පජානාති. මේකයි, මේක හරීම එක වචනින් තමයි ඔක්කොම වෙනස් කළේ. දැන් සිංහලෙන් අර පජානාති කියන එක ඔය සිය දහස් වාරක් දැනගනී කියලා ලිව්ව ගමන් මොකද බුද්ධ ධර්මය? විකෘති කළා, විනාශ කළා. තේරුම අර්ථය ධර්මය සියලු දේ නැති කළා. ඒ නිසා ඔය බුදුහාමුදුරුව කිව්වා මේ ධර්මය බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලෙම හාමුදුරු දෙන්නෙක් ඇවිල්ලා මට මේ හාමුදුරු දෙන්න නම් මතක නෑ, නිකන් තියෙන්නේ අකුරු තුනක අකුලා මකුලා. හරියට හරි අකුලා මකුලා කියලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා හොඳම ෂඩ්භාෂා පරමේශ්වරලා. ඔය හිටිය අපේ රටේ පද්භාෂා අදත් ඉන්නේ ෂඩ්භාෂා පරමේශ්වරලා හිටියා. මේ සංස්කෘත භාෂාව අති දක්ෂ හාමුදුරු දෙනෙක් මේ අකුලා මකුලා. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කිව්වා, භාග්‍යවතුන් වහන්ස, මේ සංස්කෘත භාෂාව බොහොම ප්‍රසිද්ධ ලෝක ප්‍රකට භාෂාවක්, බොහොම පිරිසක් මේ භාවිතා කරනවා. අපිට අවසර දෙන්න මේ බුද්ධ දේශනාව බුද්ධ භාෂිතය මේ ඡන්දස් වෛදික සංස්කෘත භාෂාවට පරිවර්තනය කරලා ඒ මිනිසුන්ටත් මේක කියා දෙන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ මේ අකුලා මකුලා දෙන්න කැඳවලා කිව්වා, මේ සංස්කෘත භාෂාව ඡන්දස් වෛදික භාෂාවක්. ඒ කියන්නේ සංකීර්ණ සුන්දර සුංගාරාත්මක දේවල් වලට විතරක් ගැලපෙන භාෂාවක්. යම් කෙනෙක් සංස්කෘත භාෂාවෙන් බණ කියනෝ නම් සංස්කෘත ශ්ලෝකයක් කියලා අද වුණත් ඔය අවැතට, ඔය ආපත්‍යයට, ඔය චූලවග්ගපාලියේ තියෙන අවැතට අයිති වෙනවා. දැන් ඔය හාමුදුරුවෝ දැනුත් අදත් බණ කියනකොට සංස්කෘත ශ්ලෝකයක් සමහරවිට කිව්වොත් මොකද වෙන්නේ? අර අවැතට ආපත්‍යයටපත් වෙනවා. ඉතින් ඒක නිසා සංස්කෘත වචන පාවිච්චි කිරීම කරන්න එපා, පරිවර්තනය කරන්න එපා කියලා. ඒගමන බුදුහාමුදුරුවෝ මේ චූලවග්ග පාලියේ විනය නීතියක් පැනෙව්වා. මගේ මේ ධර්මය වෙන කිසිම භාවිතා කරන දැන් ජීවමාන භාෂාවකට පරිවර්තනය කරන්න එපා පදපරම විදිහට කියලා විනය නීතියක් පැනෙව්වේ. කිසිම විදිහක මේ බුද්ධ භාෂිතය තවත් භාෂාවකට පදපරම වෙස, ඒ කියන්නේ word to word ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න එපා කිව්වා. එහෙම කියපු එක නිසා අනුරාධපුර යුගයේදී ත්‍රිපිටකය පරිවර්තනය කළාද? නැහැ. ඊට පස්සේ පොළොන්නරු යුගයේදී? නැහැ. ඊට පස්සේ දඹදෙනි යුගයේ තිබුණු සිංහල චක්‍රවර්ති සාහිත්‍ය යුගය පරිවර්තනය කළාද? නැහැ. ගම්පොල, කුරුණෑගල, යහපහුව, කෝට්ටේ, මහනුවර යුගවලදී පරිවර්තනය කළෙත් නැහැ. මොනවද කළේ ඒ වෙනුවට? අටුවා කතා, අර්ථකතා ලිව්වා. ඒක තහනම් කළේ නැහැ. ඒක බුදුහාමුදුරු ජීවමාන ඉන්න කාලෙම ඔය සීහල අට්ටකතා, හෙළ අටුවා, මහා අට්ටකතා, කුරුන්දි අට්ටකතා, බුදුගලි අටුවා ලියලා තිබුණා. ඒවා බුදුහාමුදුරු ජීවමාන ඉන්න කාලෙම මහා කච්චායන හාමුදුරුවෝ, මහා කොට්ටියායන හාමුදුරුවෝ, මහා අනුරුද්ධ හාමුදුරුවෝ, මේ වගේ මහා ප්‍රඥන් වහන්සේලා කීප නමක් බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු ඒ මාගදී භාෂාවෙන් ඒ තියපු පෙළගැස්සූ දහම එදිනෙදාම සිංහල මිනිස්සුන්ට මේ හෙලේ සිව්හෙලේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සීහලට්ට කතා, හෙලාට්ට කතා, මහාට්ට කතා ලියලා තිබ්බා පුස්කොළ පොත්වල. මේවා තහනම් කළේ නැහැ, පරිවර්තනය තහනම් කළා. මේක කවුද පරිවර්තනය කළේ අන්තිමට? මේ විදිහට පද පරම විදිහට වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එක මේ සුද්දෙක් හිටියා ජෝර්ජ් ටර්නර් කියලා, කෑගල්ලේ උපදිසාපති වෙලා ආවා 1862. මේ 1862 කෑගල්ලේ උපදිසාපති වෙලා ආව ජෝර්ජ් ටර්නර් කියන පුද්ගලයා, ඔය කෑගල්ලේ නගරයට පොඩ්ඩක් එහා තියෙනවා මාතුල අලුලෙන, මෙතන තමයි මේ පුස්කොළ පොත් අර ත්‍රිපිටකය සංරක්ෂණ වෙලා පාවිච්චි කරන ඔක්කොම නැවත නැවත ලියමින් පවත්වගෙන ආවේ. මේ මාතුල අලුලෙනේ තිබුණු පුස්කොළ පොත් සියල්ල අර සුද්දා පොඩි ගාණක් දීලා එතන හාමුදුරු නමකට හෝ එතන භාරකාරයට දීලා එංගලන්තයට අරන් ගිහිල්ලා අද එංගලන්තේ කෞතුකාරය සංරක්ෂණය කළ තියෙනවා. මේ ජෝර්ජ් ටර්නර් කියන පුද්ගලයා ඊට පස්සේ මේව අරන් ගිහිල්ලා එංගලන්තයට ගිහිල්ලා විශ්‍රාම ගියාට පස්සේ තව සිංහල හාමුදුරු නමක් හිටියා රතනසාර කියලා, තව සිංහල ගිහියෙකුත් අල්ලගෙන තව සුද්දෙක් හිටියා ජේම්ස් ප්‍රින්සස් කියලා. ජෝර්ජ් ටර්නර්යි ජේම්ස් ප්‍රින්සස් මිනිහත් මේ පෙරදිග ඒ ඉන්දියානු සමාගමේ හිටපු සිවිල් සර්වන් කෙනෙක්. ඒ මිනිහත් පාලි ගැන ටිකක් මේ උනන්දුවක් තිබුණා. මේ හතර දෙනා එක්ක අහුවෙලා මේ පුස්කොළ පොත්වල තිබිච්ච මේ ත්‍රිපිටකේ ඉංග්‍රීසි භාෂාවට පද පරම ලෙස පරිවර්තනය. මේ පද පරම පරිවර්තනය ඒගොල්ලෝ ඔය මේ ත්‍රිපිටකේ පොත් කීපයක් පරිවර්තනය කළා. මේ අතර ඔය 1790 ගණන් වල යනකොට ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ තිබුණා මේ පොත් තුඟක් කීපයක්ම. ඔය කට්ටියම පරිවර්තනය. අපේ ලංකාවේ හිටියා ඔය ඒ කාලේ ටැවන් අරකුරේන්ද අධිපති සොයිසා කියලා, ඔය ශ්‍රාවස්ති මන්දිරය එහෙම තියෙන්නේ. දැන් ඔය දැනුත් ඔය ඇස් වාට්ටුව ඉස්සරහා පිළිමයක් තියෙන්නේ සොයිසා වාට්ටුව කියලා. මෙන්න මේ සොයිසා මහත්තයා ගියා 1899 එංගලන්තෙට නීති උපාධියක් කරන්න. ගියේ නීති උපාධියක් කරන්න තරුණ සොයිසා මහත්තයා. මේ තරුණ සොයිසා මහත්තයා දැක්කා මේ ලංකාවෙන් ගෙනිච්ච අවුරුදු දැන් 35කට 36කට 62 ගෙනිච්ච 62 ගෙනිච්ච දේවල් 99 දැක්කා. මේ සිංහල අකුරෙන් තිබිච්ච පුස්කොළ පොතුත් දැක්කා. ඉංග්‍රීසි අකුරෙන්ට පරිවර්තනය කරලා තිබිච්ච ඉංග්‍රීසි පරිවර්තනයත් මේ සොයිසා මහත්තයා දැක්කා. ඒ අතරම ඔය ඉංග්‍රීසි පරිවර්තනය කළාට පස්සේ මේ රීස් ඩේවිස් විල්හෙල්ම් ගයිගර් කියන මහත්තුරු දෙන්නේ ජර්මන්, අර ඉංග්‍රීසි පරිවර්තනය ජර්මන් භාෂාවටත් පරිවර්තනය කළා ඔය අතර. මේ ඔක්කොම දැක්ක සොයිසා මහත්තයා නීති උපාධිය හැදෑරීම අත්හැරලා 1899 ගිය මිනිහා අවුරුදු තුනක් යනකම් 1901 මේ ඉංග්‍රීසි පරිවර්තනයේ පොත් කීපයක් සිංහලට පද පරම ලෙස පරිවර්තනය කළා. එයා පරිවර්තන කළේ ඉංග්‍රීසි එක සිංහලට, සුද්ධ පරිවර්තනය කළේ පාලි එක ඉංග්‍රීසියකට. මේ පරිවර්තනය 1902 එක පොතක් කියවලා ගාල්ලේ මුද්‍රණාලයක් තිබ්බා. මේ මුද්‍රණාලයේදී මුද්‍රණය කළා. මෙතෙන්දී මුද්‍රණය කළා 750කට විතර පොතක් විකුණුවේ. මෙහෙම පොත් මා හිතේ 100ක් 200ක් 500ක් විතර මුද්‍රණය කරන්න ඇති. මුද්‍රණය කළාට පස්සේ මේ ලංකාවේ ඒ වෙන විට හිටපු බොහෝ යතිවරු බොහෝ හිටියා. මේ ඔය ගාල්ලේ ඉඳන් කොළඹට එනකම් මූදායින් දිගේ ඔය යක්කඩුවේ පඤ්ඤාරාම මේ වගේ හුඟක් යතිවරු හිටියා. මේ අය සියලු දෙනා අති බලවත් උද්ඝෝෂණයක් කරා, විරුද්ධ වුණා මේ සොයිසා මහත්තයා කරපු පරිවර්තනය නිසා. සියල්ලම අර බුද්ධ ධර්මයේ විකෘති වුණා, වෙනස් වුණා, මේවා කිසිසේත්ම ධර්මයේ නෙමෙයි කියලා ලොකු උද්ඝෝෂණයක් තිබ්බා. මේ උද්ඝෝෂණයට අදාළව කළුතර ධර්මදේශනා කියලා ධර්මදේශනා කොටසක් සංවිධානය කළා. කළුතර එක එක ඔය යතිවරු ගෙන්නලා ධර්ම දේශනා කළා. මේක නැවත හදන්න හැදුවා, හදන්න බැරි වුණා. අර පොත් පරිවර්තනය කරගෙනම ගියා. සොයිස මහත්තයත් පොත් කීපයක් පරිවර්තනය කළා, පොත් 10ක් දුකේ. ඊට පස්සේ මේ පොත් 10 ගෙනාම ඔය EW අධිකාරම් මහත්තයා, පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, වල්පොල රාහුල හාමුදුරුවෝ, උඩුගැන්දවල සරණංකර හාමුදුරුවෝ මේවට හරියට විරුද්ධව උද්ඝෝෂණ විරුද්ධතා ඒ කාලේ හැටියට පුළුවන් හැටියට පැවැත්තුවා. නොයෙකුත් පත්‍රවලට ලියුපි ලිව්වා මේවා තියෙන වරද අඩුපාඩු. මේ උද්ඝෝෂණය නිසා 1954 ලංකාණ්ඩුව සර්ජන් කුතුලාවල මහත්තයා පත් කළා ත්‍රිපිටක ග්‍රන්ථ සංවර් පරිවර්තක මණ්ඩලය. මේ මණ්ඩලය ඊට පස්සේ අර ඒ මණ්ඩලයට හැබැයි ලොකුම අවාසියක් වුණේ අර එංගලන්තේ තිබුණ එකක්වත් ගන්න බැරි වුණා. දැක්කෙත් නැ, දන්නෙත් නැ, තියෙන බව දන්නවා, නමුත් ගන්න උත්සාහ කළා, ගන්න බෑ. ඒගොල්ලෝ කරේ ලොකුම මෝඩ වැඩක්. මේ බුරුමේ තිබුණා බුරුම අකුරෙන් ලියපු බුරුම ත්‍රිපිටකයක්. මෙන්න මේ ත්‍රිපිටකය පිටපතක් අරගෙන ඒ ත්‍රිපිටකය තමයි, ඒකයි විසුද්ධි මාර්ගයයි. තවත් පුස්කොළ පොත් තිබුණා මේ ලංකාවේ පන්සල්වල, පැල්මඩුල්ලේ, අම්බලංගොඩ, මාතර පැත්තේ තිබිච්ච ඒ පන්සල් ඒ පුස්කොළ පොත්වල නම් තියෙන ඔක්කොම මේ ත්‍රිපිටකේ සංඥාපනේ දාලා මෙන්න මේ පුස්කොළ පොත්වලින් අපි කරුණු ගත්ත කියලා. ඒවැන් අරගෙන පරිවර්තනය කළේ. ඒ මිසක් ඒගොල්ලන්ට නියම නිවැරදි බුද්ධ දේශනාව අඩංගු අර ජෝර්ජ් ටර්නර් මහත්තයා එංගලන්තයට ගෙනිච්ච නියම පුස්කොළ සිංහල අකුරෙන් ලියපු මාගදී ත්‍රිපිටකේ ලැබුණේ නැහැ, දැක්කේ නැහැ, බලන්න කියවන්න ලැබුණේ නැහැ. ඒ නිසා හුඟක් වැරදි සිද්ධ වුණා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ද්වේෂ සිතිවිල්ලක් ආපු වෙලාවක අපි කොහොමද නිබ්බිදා විරාගා නිරෝධා කියන නිබ්බිදා විරාගා නිරෝධා පට්ටිස්සා කියන අවස්ථාවේ
මොන සිටිවිල්ලක්ද එන්නේ?
ද්වේෂසහගත සිටි.
ආ, ඉස්සෙල්ලම මෙත්තානුස්සතිය වඩන්න.
මෙත්තානුස්සතිය වඩලා ඊට පස්සේ නිබ්බිදා
මෙත්තානුස්සතිය වඩලා දැන් ඒ ද්වේෂයේ හිතේ නිච්ච වෙලානේ තියෙන්නේ. ඒක අනිච්ච කරන්න අනිච්චානුපස්සනාව වඩලා ඒක සුඛ වෙලා තියෙන්නේ දුක්ඛානුපස්සනාව, ඒක අත්ත වෙලා තියෙන අනත්තානුපස්සනාව වඩන්න ඕන. ඊට පස්සේ නිබ්බිදා වෙනවා. නිබ්බිදානුපස්සනාව වැඩුවාම නොබැඳිනවා. ඒකට බැඳින්නේ නැහැ. ඒ ද්වේෂය නැහැ. ඊට පස්සේ නිබ්බිදා වුණාට පස්සේ විරාගා නිරෝධා පටිනිස්සග්ග වෙන්නේ. ඒ කියන්නේ මේ ද්වේෂය කියන්නේ රාගයක දෙවෙනි වේශයක්. ඒකයි විරාගානුපස්සනාව වඩන්න ඕන. දැන් තමන්ගේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තේ දෙවෙනි වේශයකුයි මේ ද්වේෂය. ඒක නිසායි විරාගානුපස්සනාව වඩන්න ඕන. ඒ කියන්නේ මුල මොකද්ද? රාගය, තණ්හාව. ඒ තණ්හාව තියෙන නිසායි මේ දෙවෙනි වේශයේ ද්වේෂය ආවේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා රාගයටත් විරාගානුපස්සනාව වඩන්න ඕන. රාගයටත් මුල රාගය, ද්වේෂයටත් මුල රාගය. ඒ නිසා විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව වඩනකොට සබ්බූපනි උපාදානය කරගත්තේ අර තරහ. ඒක හිතෙන් පජහට ඉවර වෙනවා. අවසන් වෙනවා. නැවත උපදින් නැතුවම කැපිලා යන. නිබ්බිදානුපස්සනාව වැඩෙනවා. අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ත ඉවත් කිරීමේදී නිබ්බිදානුපස්සනාව වැඩි. හැබැයි නිබ්බිදානුපස්සනාව වැඩෙනකොට අභිනන්දනේ නන්දි පජහති වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. නිබ්බිදානුපස්සී ඉවහෙරති නන්දින් පජහති පජානාති දැනගන්න ඕන. ඒ වගේම විරාගානුපස්සනාව වඩලා රාගය පජහති කරන්න, නිරෝධානුපස්සනාව කළ රෝධකෙහිම නවත්තලා සමුදය නොඋපදවා ඉන්න ඕන. පටිනිස්සග්ගානුපස්සනාව වඩලා සබ්බූපදී පජහති කරන්න ඕන. එතකොට නිබ්බිදා වෙන්නේ නැහැ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළ අනුපස්සන මෙනෙහි නෙමේ අනුපස්සන කරලා අනිච්ච සුඛාත්ත පජහති කරනක. අතක්කා වචර කියන එක දෙයාකාරයකට විග්‍රහ කරලා තියෙනවා. දැන් අතක්කා වචර කියන එකේ තේරුම දැන් බුදුහාමුදුරුවෝ නොඑක ආකාරයකට මේකේ අර්ථයක් ධර්මයක් නිරුක්තියක් ඉදිරිපත් කරන්න බැරි නම් තර්කයකින් ජයගන්න පරාජය කරන්න යනවනම් ඒක කරන්න බෑ. දැන් තක්කා තර්කයේ විරුද්ධ වචනේ මොකෝ? අතක්කව චර. ඒ නිසා මේ බුදුදහම තර්කයක් කරලා අනුන්ව පරාද කරන්න හෝ තමන් ජය ගන්න හෝ කියපු කරපු දෙයක් නෙමෙයි. මේ බුද්ධ ධර්මය අතක්කා වචරයි. ඒ කියන්නේ අනුන්ව පරාද කරන්න තියෙන එකක් නෙමෙයි. තමන්ගේ මතය ජය ගන්න තියෙන දෙයකුත් නෙමෙයි. ඒ නිසා බුදුදහම අතක්කා වචරයි. දැන් අද ගන්නේ මේ බුදුදහම අනික් මිනිසුන්ව පරාද කරන්න. අනික් මිනිසුන්ව පහත් කරන්න. අනික් මිනිසුන්ගේ මතය කපල දාන්න. ඒක වැරදි. මේක තියෙන්නේ ජය ගන්නත් පරාජය වෙන්නත් නෙමෙයි. මේක තියෙන්නේ මේ නිබ්බිදා කියන සත්‍යෙට එහෙම නැත්නම් තමන්ගේ හිත පිරිසිදු කරගන්න පමණයි. ඒ නිසා බුදුදහම අතක්කා වචරයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ දැන් දැක්ම දෘෂ්ටිය පිරිසිදුනාම සෝතාපන්න.
මොකද්ද මොකද්ද?
දැක්ම දෘෂ්ටිය පිරිසිදුනා කියන්නේ සෝතාපන්න ඵලය ලැබුවා. එතකොට මේ සෝතාපන්න ඵලය ලබාගත් පුද්ගලයෙක් නොදනුවත්වම මේ විඥාණයට ආහාර රැස් කරගන්න අවස්ථා
තියෙනවා. ඔව් තාම තියෙනවා. ඒකනේ දැන් එහෙම නැත්නම් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග වලින් මොකද කරන්නේ? ඒකත් අයින් කරනවා. ඉස්සෙල්ලා මේක තිබුණ ගමන් මේක වැරදි බව, මේක නොකළ යුතු බව, මේක නැවැත්විය යුතු බව දන්නවා. ඒ නිසා ආනපාන සති සමාධිය වඩන්න. ඒ අනුවයි අර සකදාගාමි මාර්ගයේදී ඕලාරික කාමරාග පටික වැරදි දේවල් සියල්ල කුණු කෙලෙස් අයිති අයින් වෙන්නේ. ඒ වගේම අනාගාමි මාර්ගයේදී අර රූපරාග කාමරාග පටික සියලු දේ අයින් වෙන්නේ. තවත් ඉදිරි ඊට පස්සේ තමයි රූපරාග අරූපරාග මාන දිට්ඨි අවිද්‍යා අරහන්ත මාර්ගය.
එතකොට ස්වාමීන් වහන්සේ පූර්ණ වශයෙන් ධම්මෝ සම්දික්කෝ වෙලා නැද්ද? කියන්නේ
ධම්මෝ සම්දික්කෝ වීම සංදැකීම පමණයිනේ. හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට ගලපා බලා සංදැක්ක විතරයි. තාම සම්පූර්ණයෙන් අත්දැරියේ නැහැ. හැබැයි ඉතින් සමහර අය බාහ්‍ය දාරු වීර්යතුමා වගේ සන්තති අමාත්‍යා වගේ මේ හතරම එකට මගේ එක විනාඩි ගානක් තුල දිදැක්කා. මගබල හතරම ලැබුවා. නමුත් හැම කෙනෙකුට මෙහෙම කරගන්න අමාරුයි. සමහරු බොහෝ අය සෝතාපට්ටි ඵලයට පමණයි ඔය ගෞතම බුද්ධ ශාසනේ දියුනේ. ඒක නිසා ජාත සෝතාපන්න අය ඒ ගෞතම බුදුහාමුදුරන්ගෙන් බණ අහපු සෝතාපට්ටි ඵලයටපත් වූ ලක්ෂ කෝටි ගාණක් ඉන්නවා අදත් දිව්‍ය ලෝකවල. ඒ වගේම ජාත සෝතාපන්න වෙලා මනුස්ස ලෝකෙ. එයාට තව ඉදිරියට යන්න තියෙනවා. තාමත් අර රාගය ද්වේෂය තව ටිකක් තියෙනවා. හැබැයි දැකලා තියෙනවා මේක වැරද්ද. එකම එක සතර අපායට යන පාපයක් වම්මෝහයේ රක්කති ධම්මචාරී නිසා වෙන්නේ.
ස්වාමීන් වහන්සේ මේ දැකලා අයින් කරන්න ඇත්තේ බල වැඩිලා නැති හින්දද?
නෑ, පින වැඩි කමෙනුත් අයින් කරන්න බෑ. යම් යම් කර්ම ආවරණ තියෙනවා නම් ඒත් අයින් කරන්න බෑ. විපාක ආවරණ නිසාත් අයින් කරන්න බෑ. විපාකයේ ගුවන් පිනේ විපාකයක් තියෙනවා නම් ඒකත් බලපෑන්න ඕනේ. දැන් පින් කළා පින් උපාදානය කරගෙන පින් අභිසංකාර වැඩි තියෙනවා නම් ඒක විපාක ආවරණ. ඒක නිසා නියොන ඊගාව ඵල පූර්ණ වෙන්නේ නැහැ. ඒවත් බෑ කරන්න ඵල විපාක දෙන්න ඉඩ තියෙනවා. එනිසා මේ විපාක ආවරණ කම්මාවරණ කියන එක පුණ්‍ය කර්මෙනුත් ආවරණ වෙනවා, පාප කර්මෙනුත් ආවරණ. විපාකෙත් පුණ්‍ය විපාක පාප විපාක දෙකම තියෙනවා. ඒ කියන්නේ පුණ්‍ය පාප පහිනස්ස කිව්වේ දෙකම පහින කරන්න පුළුවන් නම් විපාක ආවරණ, ක්ලේශ ආවරණ, කම්මාවරණ මොකක්ම තුරු වෙන්නේ නැහැ. අරහත් ඵලයට පත් වෙලා විද්‍යා විමුක්තියට පත් වෙලා නිවන් දකින්න.
එතකොට ස්වාමීන් වහන්සේට දේශනා කරපු කරුණු හතර දිගටම කරගෙන ගියොත් එතකොට මේ අවුරුදු හතර.
එතකොට හුඟක් කරුණු හතර නෙමෙයි ආනපානම කරන්න ඕන. කරුණු හතරත් අවශ්‍යයි. කරුණු හතර අවශ්‍ය වෙන්නේ මේ ණයගණ දිනුවේ මිදී නිදහස. එතකොට ඒකෙන් කොටසක් අර අයින් වෙනවා. අර විපාකාවරණ කම්මාවරණ මේ ආනපාන කරගෙන යනකොට සුද්ධ වෙනවා. පාහන් වෙනවා. පිරිසිදු වෙනවා. අර සබ්බාස සේවිතබ්බා සූත්‍රයේ තිබුණු මූල ධර්මය තමයි අවශ්‍ය. කාය සමාචාරං පාහං, වචී සමාචාරං පාහං, මනෝ සමාචාරං පාහං, චිත්තූපපාදං පාහං, සංඥා පටිලාභං පාහං, ditthi පටිලාභං පාහං, අත්තභාව පටිලාභං පාහං. පාහං කියන වචනේ තමයි පාහිනවා කියන්නේ පිරිසිදු වෙන. පිරිසිදු කරගන්න. සියලු කෙලෙස් අයින් කර කර පිරිසිදු කරගෙන මින් යන එක ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. පිරිසිදු වෙන්නේ නැත්නම් හිත ආනපාන සති සමාධියක් නැහැ. ඔය හුස්ම ගැනීම පිට කිරීම නිසා හිත පිරිසිදු වෙන්නේ නැහැ. හිතෙන් වෙන්නේ හිත පැලැස්තර පිළියමක් යටපත් වෙනවා අර කෙලෙස්. හිටපු ගමන් කෙලෙස් යටපත් වෙනවා. උදුරා දාන්න. සුද්ධ නැහැ. සුද්ධ තියෙනවා බුද්ධ නැහැ. සුද්ධ බුද්ධ දෙකම වෙන්න ඕනේ. ආනපාන සති සමාධිය නියම විදිහට කරනවා.
කරු ස්වාමීන් වහන්ස සංකීර්ණ දැනුම සහිත වෘත්තියෙන් කරන කෙනෙක් යම් කිසි බාධාවක් වෙනවද මේක?
මොකද්ද?
සංකීර්ණ දැනුම සහිත වෘත්තියෙන් කිරීම තුලත් යම් බාධාවක්
වෙනවද? ඔව්. යම් යම් දේවල් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ආනපාන සති සමාධිය පිටා කරනවා නම් එතෙන්දි Taman දන්නවා මේක වරදක්. මේකෙන් විදි නිදහස් වෙන්න ඕන. නමුත් අර විෂය නිර්දේශය උගන්නන්න ඕන එක කියලා දෙන්න ඕන. ඒක දැනුමක් ලබා ගන්න ලෝකය පිළිබඳ දැනුමක් ලබා දෙන්න ඕන. ඒක හරි. ලෝකය පිළිබඳ දැනුමක් මේ තියෙන්නේ. මේක ලෝකෙන් එතර වෙන දැනුමක් මේක නෑ කියන එකත් කියන්න ඕන. එතකොට හරි.
සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ අකුසල ධම්ම අභිවඩන්ති යටතේ යථා රූපං කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කුසල ධම්මා අභිවඩන්ති එතන යථා රූපංච කියලා තියෙනවා. රූපං කියන එකයි රූපංච
කියන එකයි දෙකක්. ඔව්. දැන් යථා රූපං කියන එක අර වැරදි සියලු දේ අර අකුසලං අභිවඩ්ඩති කුසලං පහයන්ති තමයි යථා රූපං. අරක අංච කියන එකේ පංච කියන එකෙන් මිදී නිදහස් වීම නිසා එතන වෙන වචනයක් මේ අකුරකින් ස්පෙල්ලකින් පාපිල්ලකින් වෙනස් කරලා තියෙනවා මේ කරන්න ඕන ක්‍රියාවලිය. මොකද ක්‍රියාවලිය දෙකක්නේ. ඒ දෙක එකක් පිරිසිදු වෙන ක්‍රියාවලිය එකක් කිලුට වෙන ක්‍රියාවලිය. ඒ දෙකම තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ.
අවසරයි අරහතුන් වහන්ස. රාගයත් එක්කම ද්වේෂයත් එනවනේ.
රාගයයි ද්වේෂයයි විතරක් නෙමෙයි මෝහයයි තුනම එකට එන්නේ.
ඔව්. එතකොට මෙත්තානුසතිය වඩලා මේ විරාගානුපස්සනා කියන්නේ
ඒක තමයි මං කිව්වේ. ද්වේෂය එන්නේ මොකක් මොහක දෙවෙනි වේෂයේද? රාගයේ. එතකොට විරාගය අයින් කරනකන් තණ්හක්ය වෙනකන් ද්වේෂය එනවා. මුල මොකද්ද? තණ්හාව, රාගය. ඒකේ දෙවෙනි වේෂයක් ද්වේෂය. එතකොට රාගය අයින් කරනකන් ද්වේෂයේ මුල කපන්න බෑ. ඒකයි නිබ්බිදානුපස්සී ඊට පස්සේ විරාගානුපස්සී තියෙන්නේ. නැන්නම් ඔතෙන්ට දාන්න තිබ්බනේ තණ්හාවේදී ද්වේෂය අයින් කරන්න. ද්වේෂය අයින් කළාට හරියන්නේ නැහැ. රාගය තියෙනකන් ද්වේෂය දෙවෙනි වේෂය හැටියට එනවා. තණ්හාව රාගය අයින් කළොත් කිසිසේත්ම ද්වේෂයක් අලුතෙන් උපදින්නට හේතුවක් ප්‍රත්‍යක් නිදානයක් මූලයක් ඉතුරු වෙන්නේ නැහැ. තංච අඤ්ඤමඤ්ඤං කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන්. මේක ආනපාන අන්‍යෝන්‍ය වශයෙන් කරන්න ඕනේ. සමහර ඒකෙන් පටන් ගන්න මේක හෝ මේකෙන් පටන් ගන්න ඒක. දැන් අඤ්ඤතාවීන්ද්‍රිය මඤ්ඤතාවීන්ද්‍රිය කියලා දෙකක් තියෙනවා. දැන් මඤ්ඤතාවීන්ද්‍රිය කියන්නේ අස්මිමානෙන් මානෙන් තම්මතාවයෙන් කරන දේ මඤ්ඤතාව. අඤ්ඤතාව කියන්නේ ඒක පිරිසිදු කර ගැනීම ඒකෙන් අස්මිමානෙන් ඉවත් වීම. ඒක වෙන්නේ ඒක තමයි ආනපාන සතියේ සේවිතබ්බා සේවිතබ්බා දෙකෙන්ම දෙකම නිවැරදි කළොත් තංච අඤ්ඤමඤ්ඤං මඤ්ඤතාවේ අඤ්ඤ වෙනවා. දැන් මේක අපි අනිත් පැත්තයි තියෙන්නේ. අඤ්ඤමඤ්ඤ වෙනවා කියන්නේ මඤ්ඤතාවේ අඤ්ඤ වෙනවා. දැන් මාගදී නිසා මේක තියෙන්නේ අඤ්ඤමඤ්ඤ. නමුත් සිංහලෙන් අපි බලනකොට මඤ්ඤ අඤ්ඤ වෙනවා. අර මූල සබ්බදම මූල පරියාය සූත්‍රයේ තියෙන්නේ ඒකමයි ඕක. අර මාමඤ්ඤති නමඤ්ඤති එනවා. මඤ්ඤති මාමඤ්ඤති නමඤ්ඤති. ඒකමයි ඔය අඤ්ඤාමඤ්ඤ කියන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දීර්ඝ සංසාරයේ පවතින පැවතුම් නිසා අපේ ඇතිවන අරමුණු වලින් චිත්ත විති දිගේ ජවන් සිත් පහළ වෙලා යම්කිසි ජවයක් ආවේගයක් උපදිනවා කියලා දැනගත්තා.
මොකද්ද කවුද? කියන්නේ ආයිසරේ බලන්න.
ස්වාමින් වහන්ස, දීර්ඝ සංසාරයේ පවතින පැවතුම් නිසා ඇතිවන අරමුණු වලින් චිත්ත වීදි දෙකේ අරමුණු ගමන් කිරීමෙන් ජවන් සිත් වලින් යම් ආවේගයක් ජවයක් පහළ වෙනවා කිව්වා.
ඔව්. ජවයක් පහළ වෙනවා.
එතන ජවන් සිත් පහළ වීම ටිකක් පැහැදිලි කරලා දෙන්න සර්.
ජවන් සිත් පහළ වෙන්නේ ඉස්සෙල්ලා දැන් ඔය අභිධර්මයේ ඉගෙනගෙන තියෙනවද ටිකක් හරි? ඈ මොකද්ද ඔය දැන් චිත්ත වීති 17ක් තියෙනවනේ. මොකද්ද පළවෙනි තුන කියන්න බලන්න. ඈ ඔය අභිධර්මයේ ඉගැන්නුව ජවන් සිත් 7ට 5යි පෙර තව තුනක් තියෙනවා. අවස්ථා තුනක්. මොනවාද අවස් තුන? තවස්ථා තුන. ඈ ඈ සංපටිච්චන සම්තිරණ සංපසාද ඔක්කොම සං. සං නම් කොයි පැත්තද තියෙන්නේ? රාගය, ద్వේෂය, මෝහය ජවයක් හැටියට අලුතෙන් ජනිත වෙන. ජවන් කියන්නේ ජනිත වෙන. මොකද්ද ජනිත වෙන්නේ? සං. ඒ නිසා දැන් මේ අභිධර්මයේ මේක තියෙනවා. නමුත් කවුරුවත් සං දන්නේ නැහනේ. ඉතින් සම්පටිච්චන දන්නේ. පටිච්චන වෙන්නේ සං. අනිත් පැත්ත දැන් මේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ ওই ජවන් සිත් නිවෙනවා. අනිත් පැත්තට නිවෙන හතක් තියෙනවා. ඒක සම්පටිච්චන වෙන්නේ නැහැ. සම්තිරණයක් ගන්නෙ නැහැ. ඒක විසං. ඒක තියෙන්නේ සං නෙමේ විසං. ඉතින් ඒක නිසා මේ අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර හෝ අර දීගං වා රසං වා දෙකෙන්ම අර මුණකට පටිච්ච වූ ගමන් ඔය 17 ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීම තමයි මේසා තමයි ජවයක් අලුතෙන් මෙතෙක් නොතිබූ නොවු අලුත් ජවයක් හිත ඇතුලේ වේගයක් උපදිනවා. ඒ වේගය මේ රිය ගමන ඉස්සරහට තල්ලු කරන වේගයක්. ඒක තමයි ජවන් සිත්වල වෙන්නේ. මේ අභිධර්මයේ තියෙනවා. හැබැයි ධර්මය තේරුම් ගත්තට පස්සේ අභිධර්මය කියෙව්වොත් මේ නිවනට පාර තේරෙනවා. අභිධර්මයේ ධර්මය නැතුව කියෙව්වොත් අතරමං වෙනවම. ඒකයි උනේ ඔය. ඒකින් තමයි ඒකත් කන පිට ගහගෙන. ඒ කියන්නේ ධර්මයක් තේරුම් නොගෙන හේතුඵල ධර්මයේ ධර්මය. හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ධම්මෝ සම්දිට්ඨිකෝ නොවි අභිධර්මය කෙනෙක් ඉගෙන ගත්තොත් ඒ පුද්ගලයා අතරමං වෙනවමයි. ඔය අද ඔක්කොම අභිධර්ම කාර්යයන්ට වෙලා තියෙන්නේ හේතුඵල ධර්මයේ නැතුව අර අභිධර්මයේ විතරක් ඉගෙන ගන්න ගියා. ඉතින් ඒක නිසා මේ දෙකම තේරුම් ගන්න ඕන. අභිධර්මයේ තියෙනවා යමක් හරයක්. හැබැයි හේතුඵල ධර්මයේ බුද්ධ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඒක පේනවා. මේ ඔක්කොම සං දැකලා නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ නූනොත් සංදේශනා බැහුවේ නැත්නම් ඔය සම්පටිච්චන සම්තිරණ සං වචන තුනක් විතරයි. ඒගොල්ලොත් කියනවා, ඉගෙන ගන්නවා, ලියනවා, විභාග වලටත් ලියනවා, විභාගත් පාස්. නමුත් තේරුමක්, අර්ථයක්, හරයක්, ක්‍රියාකාරීත්වයක් මොකවත්ම දන්නේ නැහැ. වැඩක් නැහැ. දැනුමක් තියෙනවා, දැක්මක් නැහැ. හොඳයි එහෙනම්. අදට එහෙමනම් මං හිතන්නේ දැන් අපි මේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. අද හවස මේ මහා සතරහිතපට්ඨාන සූත්‍රයේ අවසාන කොටස හවස 3ට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මහා සතරහිතපට්ඨාන සූත්‍රය අවසානයි. අද හවස වෙනකොට බොහෝ දිනකට මේ ආනපාන සති සමාධියේ නිවැරදිව පිහිටා කටයුතු කරන්නට අවශ්‍ය මූලික දැනුම ලැබෙන්න පුළුවන්. හෙට අවශ්‍ය වෙනකොට නම් මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්, මොකද හෙට උදෙත් මේ ආනපාන ප්‍රායෝගිකව භාවිතා කරන්නට උපකාර වන සූත්‍රයක් වූ ගිරිමානන්ද සූත්‍රය හෙට උදේ. මේක ප්‍රායෝගිකව, මේක මේ ආනපාන න්‍යායාත්මක නෙමේ, ප්‍රායෝගිකයි 100%. ඒ අනුව ගිරිමානන්ද සූත්‍රය තේරුම් ගත්තට පස්සේ ආනපාන ප්‍රායෝගිකවම කරන්න පුළුවන් වෙයි. ඒ අනුව හෙට අවස කායගත සති සූත්‍රයක් දේශනා කරනවා. මේකේ දෙකේ සංසඳලා බලලා වෙනස්කම් තේරුම් ගන්න. හොඳයි එහෙනම්. ගෞරවත් සාදුකාරයත් මේ ගාතාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා උන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා උන්තු ඥාතයෝ. ඉදං ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමි බල සමාගමෝ සතන් සමා හෝතු යාව නිබාන පත්‍යා.